ගරු උදේ ප්‍රභාත් ගම්පන් පිළ මන්ත්‍රීතුමා.
ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, ඇමරිකාව සමග
මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තිබෙනවා.
ඇමරිකාව සමග අත්සන් කරන මේ ත්‍රිත්ව ගිවිසුම් පිළිබඳ මේ සංවාදයේ තුල සමහරු අපෙන් අහන ප්‍රශ්නයක් තමයි, අපි වගේ පුංචි රටක් තියෙනවා කියලාවත් ඇමරිකාවේ බලවත්තුන් දන්නවද? අපි ළිඳේ ඉන්න වැඩියෝ වගේ ලංකාව ගැන මහලුකුට හිතාගෙන හිටියට ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාව කියලා රටක් තියෙනවා කියලාවත් දන්නේ නැතුව ඇති අනාදි වශයෙන් තර්ක මාධ්‍ය තුල ගොඩනගෙනවා, සමාජ මාධ්‍ය ජාලා තුල ගොඩනගෙනවා අපි දැක්කා. ඒ නිසා මුලින්ම කියන්න ඕනි, ඇමරිකාව ලංකාව ඇතුළට රිංග ගන්න හදන්නේ ඇයි? ගරු සභාපතිතුමනි, ඇමරිකාවේ ඉන්න යුද විශේෂඥයෙක් වෙන අඩ්මිරාල් කප්ලාන් මොන්සූන් නමින් ලිව්ව පොතේ සඳහන් කරනවා මේ සියවස ආසියාවේ සියවසයි. එම නිසා මේ සියවසේ වැදගත්ම සාගරය ඉන්දියානු සාගරයයි. ඉන්දියානු සාගරයේ වැදගත්ම රට එයි හරි මැද පිහිටි ලංකාවයි. මේ කියන්නේ කවුද? ලංකාවේ අපේ ජාතිකවාදී කඳවුරේ කෙනෙක්ද? නෑ, ඇමරිකාවේ සුප්‍රකට යුද විශේෂඥයෙක් වෙන අඩ්මිරාල් කප්ලාන්. ලෝකයේ මේ සියවසේ වැදගත් රට ලංකාවයි. ලෝකයේ වැදගත්ම රට ලංකාව නම් ඇමරිකානු කඳවුරු ලංකාවේ දාන්න නැතුව වෙන කොහේ දාන්නද ඒගොල්ලෝ උත්සාහ කළ යුත්තේ? ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, ඒ වගේ අපි දන්නවා ලංකාවට පාලින් මාලදිවයින තියෙනවා. මාලදිවයිනට පාලින් තියෙනවා දියෝගෝ ගාෂියා කියලා දූපත් සමූහයක්. මේ දූපත් සමූහයේ තමයි ඉන්දියානු සාගරයේ ඇමරිකාවේ විශාලතම කඳවුරු පිහිටා තිබෙන්නේ. 1965 බ්‍රිතාන්‍ය යටත්විත්තේට මුරුසියේ තියෙන කාලේ මුරුසියෙන් දියෝග ගාෂියා දූපත් සමූහය වෙන් කරලා ඒක එංගලන්තයේ අයිතිය යටතේ තබාගෙන ඇමරිකාවට බදු දුන්නා. 1968 තමයි මුරුසියට නිදාස ලබා දුන්නේ. 1968 නිදාස ලැබුණු දා සිටම ඇමරිකා මුරුසියේ උත්සාහ කළේ තමන්ගේ රටෙන් උදුරගත් ඒ මහා සම්පත දියෝග ගාෂියා තමන්ට අයත් කරගන්න මහා සටනක් කළා. එක්සත් ජාතීන්ගේ සංවිධාන අවසාන වශයෙන් ජාත්‍යන්තර අධිකරණයට මේක යොමු කළා. 2019 පෙබරවාරි 25 වෙනිදා ජාත්‍යන්තර අධිකරණයේ තම තීන්දුව ලබා දෙමින් කියනවා ඩියෝගෝ ගාෂියාවල සැබෑ අයිතිකරුවා මුරුසියයි. මුරුසියට මේ දූපත් බ්‍රිතාන්‍ය විසින් බාර දෙන තුරාවට මුරුසියේ ස්වාධීනත්වය සම්පූර්ණ වන්නේ නැහැ. එහෙමනම් මුරුසියට මේ දූපත් අයිතිවීමත් සමග ඇමරිකාවට ඩියෝගෝ ගාෂියාවලින් හමුදා කඳවුරු ඉවත් කර ගැනීමේ අවධානමත් තිබෙනවා. ඒ ඉවත් කරගන්න සිදුවුණු කඳවුරු ගෙන යා හැකි පාසුම තැන එක පැත්තකින් ආසියාවේ හරිමැද තියෙන, අනිත් පැත්තෙන් දියගෝ ගාෂියාවල ආසන්නයේ තියෙන රටක් වන ශ්‍රී ලංකාවයි. තුන්වෙනුව ගරු සභාපතිතුමනි, අද ආසියාවේ නැගී එන ලෝක බලවතුන් ලෙස හඳුනාගෙන තියෙන්නේ චීනය සහ ඉන්දියාවයි. ඇමරිකාවට තර්ජනයක් වෙමින් ගොඩනැගෙන්නේ මේ රටවල් දෙකයි. ශ්‍රී ලංකාව ඉන්දියාවට කිලෝමීටර් 32ක් දුරින් තියෙන්නේ. අනිත් පැත්තෙන් චීන මුදු සේද මාවතේ වැදගත් මර්මස්ථානයක් විදිහට තිබෙන්නේ. ශ්‍රී ලංකාව තුල හමුදා කඳවුරු පිහිටුවා ගත්තොත් තමයි චීනයටත් ඉන්දියාවටත් එකසේ බලපෑම් කිරීමට ඇමරිකාවට හැකිවන්නේ. හතර වෙනුවටත් හේතුවක් තියෙනවා. මයිතා කෙටියෙන් කියන නිසා කාලය සීමිතයි. චීනයට තියෙන ලොකුම ආරක්ෂක අභියෝගය වෙන මලක්කා දෙගිඩියාව විසඳගන්න මේ දිනවල තායිලන්තයේ ක්‍රාකින ප්‍රදේශයේ හරහා ක්‍රාග්නමින් ඇලක් කපන්න චීනය කටයුතු කරමින් ඉන්නවා. මේ ඇල කැපුවොත් චීනයට තියෙන නාවික දුර කිලෝමීටර් 1200කින් අඩු වෙනවා විතරක් නෙවෙයි, සිංගප්පූරුව මගහැරලා චීනේ බලා යන නැව්වලට යන්න පුළුවන්. යුරෝපයෙන්, අප්‍රිකාවෙන්, ආසියාවෙන් තෙල් ආහාර සැපයූ මරගෙන චීනයට යන නැව්වලින් 80%ක් යන්නේ එතොට ක්‍රායල හරා. එතොට සිංගප්පූරුව ආසියාවේ නාවික කේන්ද්‍ර ලෙස දැන් ලබාගෙන තියෙන ස්ථානයේ එතනින් අහිමි වෙලා ලංකාවේ හම්බන්තොට වරාය එක පැත්තකින් චීනයේ දොරටුව බවට පත්වෙනවා. චීනයට බලපෑම් කිරීමට ඇමරිකාවට ඇති හොඳම ස්ථානය ලංකාව තමන්ගේ ග්‍රහණයට ලබා ගැනීමයි. මෙන්න මේ කාරණා හතර නිසයි මේ ඇමරිකාව ලංකාවට රිංග ගන්න හදන්නේ. දැන් ගරු සභාපතිතුමනි, ඉතා කෙටියෙන් කිව්වේ මේ කාරණා මම කලින් කියලා තියෙනවා. ඊට වැදගත් කාරණයකට එන්න, මං ලෝකයේ තිබෙන මේච්චතම හමුදාව ඉන්න රට මොකද්ද කියලා ඇහුවොත් උත්තරය ඇමරිකාවයි. මම නෙවෙයි ගරු සභාපතිතුමනි, කියන්නේ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව. මේ මගේ අතේ තියෙන්නේ අද මම මේ සභාගත කරන්න ගෙනාවේ Department of Defense Annual Report on Sexual Assault in the Military Fiscal Year 2018. ඇමරිකානු ආණ්ඩුවම පොතක් නිකුත් කරනවා. ඇමරිකානු හමුදාව තමන්ගේ සහෝදර සෙබල සෙබිලියන්ට කරන ලිංගික අතවර ගැන. ඇමරිකානු හමුදාවේ බටයන් තමන්ගේ සහෝදර සෙබල සෙබිලියන්ට කරන ලිංගික අතවර දැරිය නොහැකි මට්ටමකට පැමිණ තිබෙන නිසා ඒ පිළිබඳ පර්යේෂණ කරමින් වාර්තාවක් නිකුත් කිරීම වසර දෙකකට වරක් වෙනවා 2006 සිට. මේ දින 2018 නවතම වාර්තාව. මේ වාර්තාව කියන විදිහට ගරු සභාපතිතුමනි 2018 වසරේදී ඇමරිකාවේ සෙබළුන් විසින් තමන්ගේ සහෝදර සෙබළ සෙබිලියන් 20,500 ලිංගික අතවර කරලා තියෙනවා. ඒ අයගෙන් 13,000 කාන්තාවන් 7,500ක් සෙබළුන්. මේ වාර්තාවේ 12 වෙනි පිටුවේ ඊට අපූරු දෙයක් කියනවා. ගරු සභාපතිතුමනි මට කියවන්න ඉඩ දෙන්න. In fiscal year 2018, 24.2% of active duty women and 6.3% of active duty men indicated experiencing sexual harassment in the year prior to being surveyed. ඒ කියන්නේ 2017 වසරේදී සෙබලියන් 124.2ක් ලිංගික අතවරවලට යොමු භාජනය වුණු බවට වාර්තා වී තිබෙනවලු. ඇමරිකානු හමුදාවේ සිටින සෑම සෙබලියන් 4 දෙනෙක්ගෙම එක්කෙනෙක් 2017 වසර තුළ ලිංගික අතවරවලට ගොදුරු වෙලා සහෝදර සෙබලියන්ට. මේක 2016 වාර්තා වෙච්ච ලිංගික අතවර 16,800ත් එක්ක සංසන්දනය කළ බලද්දී 125% වර්ධනයක්. තමන්ගේ සහෝදර සෙබලියන්ට මෙසේ අතවර කරන ඇමරිකානු හමුදාව අපේ අහිංසක දීනියන්ට කෙසේ සලකයිද? හමුදා සෙබලියන්ට අතවර කළොත් ගරු සභාපතිතුමනි ඒ රටේ නීති යටතේ විවිධ දඬුවම් ලැබෙනවා. හමුදා ජීවිතයට සමුදෙන්න පවා වෙන්න පුළුවන්. නමුත් මේ අද මේ සභාවේ කියවුණු ආකාරයට සෝෆා ගිවිසුම යටතේ ලංකාවට පැමිණෙන ඇමරිකානු හමුදා බටයන්ට තානාපති මුක්තිය තියෙන නිසා ඔවුන් කුමන වරදක් කළත් නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. මේ හමුදා සෙබළුන් කාන්තා පාසලක නේවාසිකාගාරයට පැනලා අපේ දීනියන් සීලු දෙනාම දූෂණය කළත් අපට බලා සිටිනවා හැර කරන්න පුළුවන් දෙයක් නෑ. ගමකට පැනලා මුළු ගමම වෙඩි තියලා මරලා දැම්මොත්. ගරු සභාපතිතුමනි මීට අවුරුදු 100කට කලින් 200කට කලින් ඔස්ට්‍රේලියාවේ සුවදේශික ඇබරුජිනවරු ඝාතනය කිරීම ඉංග්‍රීසින්ගේ ක්‍රීඩාවක් වෙලා තිබ්බා. මං අද 60ක් මැරුවා. උඹ කීයද? මං අද 50යි. හෙට කොමාරි 61ක් මරලා උඹේ වාර්තාව කඩනවා. මේ ආකාරයට ඇමරිකානු සොල්දාදුවන් ශ්‍රී ලාංකිකයන් දඩයම් කිරීම පටන් ගත්තත් තානාපති මුක්තිය සෝෆා ගිවිසුමින් ලබා දෙන නිසා ඔවුන්ට එහෙරෙව මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වගේම ගරු සභාපතිතුමනි ඒ අය මානව හිමිකම් කඩන්න බය නැහැ. මොකද ඇමරිකාවට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔබ දන්නවා ඇති 2001 සිට 2005 කාලය දක්වා කාලය ඇතුළතුර ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේදී ඇමරිකානු සහ සහායක හමුදාවන් බරපතල අපරාධ සිද්ධ කළා. 10 ලක්ෂයක් අහිංසක ජනතාව මරා දැමුවා. බ්‍රිතාන්‍ය මේ ගැන ලොකු විරෝධයක් ආවා. බ්‍රිතාන්‍ය හමුදාවක රූපේ යුද අපරාධ ගැන සොයා බලන 2010 චිල්කොට් කොමිසම නමින් කොමිසමක් පත් කළා. කොමිසමේ වාර්තාව එළියට එන්න හදද්දී ඇමරිකානු ආණ්ඩුව මේක අපිටත් බලපානවා, අපේ හමුදාවට බලපානවා කියලා ඒ වාර්තාව එළියට එන එක නතර කරගත්තා. චිල්කොට් වාර්තාව වසර 9ක් ගිහිල්ලා තාම ඇවිල්ලා නැහැ. තමන්ගේ අපරාධ තමන් කරන ලිංගික අතවර වලින් හමුදාව ආරක්ෂා කරගන්න ඇමරිකානු ආණ්ඩුව කටයුතු කරන නිසා ඇමරිකානු සොල්දාදුවන් ලිංගික පීඩනයන් කරන්න, මිනී මරන්න, මංකොල්ල කන්න වෙනත් රටවලදී කිසිම බයක් සැකක් නැතුව ඉදිරිපත් වෙනවා කියන කාරණේ මේ සිද්ධියෙන් පැහැදිලි. අපේ සෝෆා ගිවිසුම අත්සන් කරන්න කලින් ආසියාවේ දැනට සෝෆා ගිවිසුම අත්සන් කර තිබෙන ඉරාකය, දකුණු කොරියාව, ජපානය සෝෆා අත්සන් කරලා ඇමරිකානු හමුදාව ගෙනල්ලා රට ඇතුළට දාගෙන ඔවුන්ට අත්තුණු ඉරණම කුමක්ද කියන එක අපි සොයා බැලිය යුතුයි. ගරු සභාපතිතුමනි මේ වන විටත් ජපානයේ ඇමෙරිකානු සොල්දාදුවන් පනස්දාහක් ඉන්නවා. සාතිශය බෞතරය ඉන්නේ ඔකිනාවා දූපතේ. 1995 සැප්ටැම්බර් 4 වෙනිදා ඇමෙරිකානු සොල්දාදුව 3 දෙනෙක් දොළොස් සැවිරිදි පාසල් ඇල්ල ගෙදර යන දියණියක් වෑන් රථයකින් පැහැරගෙන ගිහිල්ලා මුහුදු වෙරළේදී පඳුරක් යට තියාගෙන මේ දියණියට අතවර කළා. දියණිය සියසුන් වුණා. දියණිය මිය ගියා කියලා හිතලා මේ අය යන්න ගියා. ගෙදර අය හොයාගෙන ඉද්දි මේ සීසුන් නැති දියණිය හම්බ වුණා. මේ දියණිය අරංගිල ප්‍රතිකාර කළා. ඊට පස්සේ අඬා වැටමින් තමන්ගේ ඉරණම තමන් මූණ දුන්න බීසුණු අත්දැකීම මේ දියණිය මාධ්‍යවලට කිව්වා. මුළු ජපානයේම ඇමරිකානු කඳවුරු අපිට එපා කියලා නැගිට්ටා. ලක්ෂ ගණනින් පෙළපාලි ගියා. ජපාන් ආණ්ඩුව අවසානයේ මේ පීඩනේ දරාගන්න බැරුව අපි ඇමරිකාවත් එක්ක කතා කරලා සෝෆා ගිවිසුම වෙනස් කරගන්නවා කියන ප්‍රතිඥාව ලබා දුන්නා. හැබැයි මොකද වුනේ? ඇමරිකානු ආණ්ඩුව කිව්වා සෝෆා ගිවිසුමේ එක අකුරක්වත් වෙනස් කරන්න අපි සූදානම් නැහැ. ගරු සභාපතිතුමනි, ජපානයේ කියන්නේ ලෝකයේ තුන්වෙනි ආර්ථිකයේ තිබෙන බලවත් රට. ජපානයේ දීනියන්ගේ ඉරණම එනම් ජපාන් බලගතු ජපාන් ආණ්ඩුවේ ඉරණම එනම්
ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක් තිබෙනවා.
අපේ ඉරණම කුමක්ද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. 2016 දී 26 කාන්තාවක් දූෂණය කළ මරා දානවා. ඒ වගේම 2002 නොවැම්බර් 2 වෙනිදා මත් වෙච්ච බටේක් ස්ත්‍රී දූෂණයක් කරන්න සියල්ල උත්සාහ කරනවා, නඩු දානවා. සාක්ෂිකාරයන්ට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මුදල් ගෙවලා බියපත් කරලා ඔවුන් සාක්ෂි වෙනස් කරවලා තමන්ගේ බටයව නිදාස් කරගන්නවා. ඉතින් ඔකිනාවා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරතුමා 2016 ජූනි පාසේ 5 වෙනිදා මයිනිචි පුවත්පතර සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මොකද කියන්නේ? US marine crime, US military crime in Okinawa will continue as long as bases remain. ඇමරිකානු හමුදා කඳවුරු තිබෙන තාක් මේ අපරාධ නතර කරන්න බෑ. ඇමරිකානු හමුදාවට විනය ලබා දෙන්න බෑ කියලයි ජපාන් ඔකිනාවා ආණ්ඩුකාරවරයා කියන්නේ. මට කරුණු ගොඩක් තියෙනවා. නමුත් ඔබතුමා කාලය අවසන් වෙන ළඟ බව දැනුම් දුන්න නිසා අපි සිංහල පැරණිගේ කියවනක් තියෙනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, යකඩ මල්ලට ගුල්ලෝ ගහලා නම් වී මල්ල නොබලාම විසිකරන්. ජපාන් හමුදාව තුල සෙබලියන්ගේ ඉරණම එනම් සෑම සෙබලියන් 4 දෙනෙක්ගෙන් එකෙක් සහෝදර සෙබළුන් අතින් දූෂණය වෙනවා නම් බලගත්ු ධනවත් ජපානයේ මල් කැකුළු ඇමරිකානු හමුදා අතෙන් මිලින වෙනවා නම් ජපාන් ආණ්ඩුවට කිසිවක් කරකියාගත නොහැකිව නිහඬව බලා ඉන්න සිදු වෙලා තිබෙනවා නම් අපේ රටේ අනාගත ඉරණම ගැන දුක්ඛිත කතාව නෙවෙයිද මේ සිදුවීම් වලින් අපිට කියන්නේ? ඒ නිසා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ ගිවිසුම් බයඩකයි. ඔබ මේ ආණ්ඩු පෞගේ මැතිවරණ දෙකේදී එකකවත් ඇමරිකාවත් එක්ක සෝෆා අත්සන් කරනවා කියලා, ඇක්සා අත්සන් කරනවා කියලා, MCC නැත්නම් මිලේනියම් චැලෙන්ජ් කම්පැක්ට් අත්සන් කරනවා කියලා බලය ලබා ගත්තේ නැහැ. නිසා ඔබට මේ රට මෙවිනි උගුලක හිර කරන්න ජනවරමක් නැහැ. ලබන ඉදිරියේ තව මාස 3කින් උදා වෙන ජනාධිපතිවරණයේදී මේ ගිවිසුම් 3 අත්සන් කරන්න ජනවරමක් ඉල්ලලා එතෙක් මේ ගිවිසුම් නතර කරගන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවෙන් කරනවා. ඒ වගේම අපි තමුනාසයට විශේෂයෙන් කියන්න ඕනි, මෙතන සාකච්ඡාවට ලක් වුණා ඇමරිකානු තානාපතිතුමිය විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ ගිවිසුම අත්සන් කළොත් අනාගත ආණ්ඩුත් ඒකෙන් බැඳෙනවා, ඒ අයට ගෞරව කළ යුතු කියලා. ඒක තමයි 37 සභාපතිතුමනි මම අවසන් කරන්න යන්නේ. ඒ නිසා සිංගප්පූරු ගිවිසුම අපේ දින 52 ආණ්ඩුවේදී නතර නොකළේ ඇයි කියලා විමල් රත්නායක මන්ත්‍රීතුමා ප්‍රශ්න කරා. නතර කරේ නෑ නෙවෙයි, නතර කරන්න බෑ. දිවිපාර්ශ්වයේ ගිවිසුම් ඒක පාර්ශ්වය නතර කරන්න බෑ. ඒ නිසා මෙවැනි ගිවිසුම් වලට යන්න කලින් ඒ ආදීනව දැනගත යුතුයි. ඒ නිසා මේ මහා අපරාධේ වහම නතර කරන්න ඔබ මේ හරි කියලා හිතනවා නම් ජනාධිපති වර්ණයේදී මේ අපරාධය සඳහා පුළුවන් නම් ජනවරමක් ලබා ගන්න කියන අභියෝගය ආණ්ඩුව ඉදිරියේ තබමින් මම නිහඬ වෙනවා.
ඔබ ස්තුතියි. Honorable ඥානමුත්තු ශ්‍රීනේෂන්, you have 15 minutes.
சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இந்த சந்தர்ப்பத்தில் ஏற்றுமதி அபிவிருத்தி சட்டத்தின் கீழ் வருகின்ற விடயங்கள் தொடர்பான விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. அந்த வகையில் இந்த ஏற்றுமதி என்று கூறுகின்ற போது நாங்கள் மிகவும் கவனம் செலுத்த வேண்டிய ஒரு முக்கியமான விடயமாக அமைந்திருக்கின்றது. ஏற்றுமதி எமது நாட்டில் எந்த அளவுக்கு நடைபெறுகின்றது, ஏற்றுமதி செய்யப்படுகின்ற பொருட்களின் தரம் எவ்வாறு இருக்கின்றன, ஏற்றுமதியின் அளவு என்பதை விட அந்த ஏற்றுமதி செய்யப்படுகின்ற பொருட்களின் தரம் என்பது மிக முக்கியமாக இருக்கின்றது. குவாண்டிட்டி என்று சொல்வதை விட குவாலிட்டி என்பது மிக முக்கியமாக இருக்கின்றது. எனவே எமது நாடு அபிவிருத்தி அடைந்த நாடாக வர வேண்டுமாக இருந்தால், தொடர்ந்தும் அபிவிருத்தி அடைந்து வருகின்ற நாடு என்று சொல்லிக் கொண்டிருக்கின்ற அந்த நிலைமை மாற வேண்டுமாக இருந்தால் ஏற்றுமதி அதிகரிக்கப்பட வேண்டும், இந்த ஏற்றுமதி பொருட்களின் தரமும் உயர்த்தப்பட வேண்டும். எனவேதான் இந்த ஏற்றுமதிகளை நாங்கள் பார்க்கின்ற போது இரண்டு வகையாக பார்க்கின்றோம். பெருவாரியான ஏற்றுமதி அல்லது பெருந்தோட்ட கைத்தொழில் துறை மூலமாக ஏற்றுமதி செய்யப்படுகின்ற பெருவாரியான ஏற்றுமதி, இன்னொரு வகையில் பார்த்தால் சிறு ஏற்றுமதி என்று சொல்வார்கள், சிறு அளவாக மேற்கொள்ளப்படுகின்ற ஏற்றுமதி. இந்த ரெண்டு ஏற்றுமதிகளும் தரமாக அமைகின்ற போது எங்களுடைய ஏற்றுமதி பொருட்களுக்குரிய சந்தை மானம் உலகளாவிய ரீதியில் அல்லது சர்வதேச மட்டத்தில் உயர்ந்ததாக இருப்பதற்குரிய வாய்ப்பு இருக்கின்றது. எனவே உள்நாட்டில் இந்த ஏற்றுமதி பொருட்களுக்காக பாடுபடுகின்ற முயற்சியாளர்களாக இருக்கலாம், தொழிலாளர்களாக இருக்கலாம், அல்லது அதனோடு சம்பந்தப்பட்ட ஏனைய உற்பத்தியின் பங்குதாரிகளாக இருக்கலாம். எனவே இவர்களுக்குரிய சரியான ஊக்குவிப்புகள் கொடுக்கப்பட வேண்டும், அதற்குரிய உழைப்புக்குரிய வேதனங்கள் கொடுக்கப்பட வேண்டும். அதே போன்று இன்னொரு வகையில் பார்க்க போனால் அவர்களுக்குரிய உதவிகள் மானியங்கள் வழங்கப்பட வேண்டும். இவ்வாறு இவற்றை செய்கின்ற போதுதான் ஏற்றுமதியாளர்கள் ஊக்குவிக்கப்படுவார்கள், தங்களுடைய செயற்பாட்டில் வல்லமையோடும் வலுவோடும் செயற்படக்கூடிய வாய்ப்பு இருக்கும். எனவே எமது நாடு தொடர்ந்தும் அபிவிருத்தி அடைந்து வருகின்ற நாடு என்கின்ற பட்டியலில் இருந்து கொண்டிருக்கின்றது. நாங்கள் சுதந்திரம் அடைந்து 70 ஆண்டுகளுக்கு மேலாக சென்று விட்டோம். ஆனால் நாட்டின் அந்த பெயர் அபிவிருத்தி அடைந்து வரும் நாடு என்ற ஒரு முன்னடையோடு பேசப்பட்டு வருகின்றது. அதனை விடுத்து அபிவிருத்தி அடைந்த நாடு என்று சொல்லுகின்ற அந்த சொற்பதத்தை நாங்கள் எப்போது பாவிக்கப் போகின்றோம்? எனவே அப்படியான ஒரு சூழ்நிலை ஏற்பட வேண்டுமாக இருந்தால் தேசிய ஒற்றுமை, தேசிய ஐக்கியம் என்பன வலுவாக கட்டியெழுப்பப்பட வேண்டும். தேசிய ஒற்றுமை, தேசிய ஐக்கியம் என்பது வலுவாக கட்டியெழுப்பப்படாத நிலையில் நாங்கள் செய்கின்ற அபிவிருத்திகள் என்பன எல்லாம் ஒரு தற்காலிகமான அபிவிருத்தியாக அல்லது நிலைபெறான அபிவிருத்தியாக இருக்க முடியாது. எனவே இந்த நிலைபெறான அபிவிருத்தியை அடைய வேண்டுமாக இருந்தால் நிச்சயமாக எமது நாட்டில் காணப்படக்கூடிய பல்வேறுபட்ட பிரச்சனைகளுக்குரிய தீர்வுகள் காணப்பட வேண்டும். குறிப்பாக நீடித்து நிலைத்து நிற்கின்ற இந்த இனப்பிரச்சினை அல்லது ஒரு தேசிய பிரச்சனையாக காணப்படுகின்ற தேசிய இனப்பிரச்சினை முறையாக தீர்த்து வைக்கப்பட வேண்டும். இந்த தேசிய இனப்பிரச்சினை முறையாக தீர்த்து வைக்கப்படாத நிலையில் நாங்கள் ஏற்றுமதிகளை செய்தாலும் கூட அந்த ஏற்றுமதிக்காக நாங்கள் உழைக்கின்ற போதும் கூட ஒரு நிலையான தன்மையை எம்மால் அடைய முடியாத ஒரு நிலைமை காணப்படும். எனவேதான் நான் கூறுகின்ற ஒரு விடயம் என்னவென்றால், லீ குவான் யூ போன்ற தலைவர்கள், மகதீர் முகமது போன்ற தலைவர்களை எடுத்துக்கொண்டால் அவர்கள் நாட்டில் முதலில் கட்டியெழுப்பிய விடயம் தேசிய ஐக்கியம் என்கின்ற விடயம். தேசிய ஐக்கியம் என்கின்ற ஒரு பலமான அடித்தளத்தை வைத்துக் கொண்டுதான் ஏற்றுமதியாக இருக்கலாம் அல்லது பல்வேறுபட்ட நாட்டிற்கு வருமானம் தரக்கூடிய அந்நிய செலாவணியை பெற்றுக் கொள்ளக்கூடிய எந்த விடயமாக இருந்தாலும் அதனை நாங்கள் வளர்த்துக் கொள்வதற்கு எங்களுக்கு மிகவும் முக்கியமாக இருப்பது சமூகங்களின் மத்தியில் அல்லது சமுதாயங்களின் மத்தியில் இருக்கக்கூடிய ஒற்றுமை என்பது மிகவும் பலமான ஒரு அத்திவாரமாக அமைய வேண்டும். அதனை கட்டியெழுப்பக்கூடிய தலைமைத்துவங்கள் இந்த நாட்டில் உருவாக்கப்பட வேண்டும். குறிப்பாக இப்போது ஜனாதிபதி தேர்தல் வருகின்ற போது யார் வேட்பாளர் என்கின்ற கேள்வி எழுந்து கொண்டிருக்கின்றது. யார் வேட்பாளர் என்று கேட்கின்ற போது அந்த வேட்பாளராக வருகின்றவர் கூடுதலான தகுதியை, தகமையை பெற்றிருக்க வேண்டும். இந்த நாட்டில் புறையோடி போயிருக்கின்ற பல்வேறுபட்ட பிரச்சனைகளுக்கு தீர்வு காணக்கூடிய ஒரு தகுதி நிலையை பெற்றிருக்க வேண்டும். மாறாக ஒரு சமூகத்தின் மீது கூடுதலான அக்கறை காட்டுகின்றவர்கள், ஏனைய சமூகங்களை இரண்டாவது தர நிலையில் கணிப்பீடு செய்கின்றவர்களால் இந்த நாட்டில் அபிவிருத்தியை ஏற்படுத்தி விட முடியாது அல்லது ஒரு பலாத்காரமான ஒரு ஆட்சி மூலமாக அல்லது ஒரு அடக்குமுறை ஆட்சியின் மூலமாக இந்த நாட்டில் தேசிய ஐக்கியத்தை நாங்கள் சீர்படுத்த முடியாது. அதன் மூலமாக எங்களுடைய ஏற்றுமதி பொருளாதாரத்தை கூட வளர்த்துவிட முடியாது. எனவே இந்த நாட்டில் சமத்துவம், சம உரிமை, சம வாய்ப்பு என்கின்ற விடயங்கள் தான் மிகவும் விழுமிய மிக்க கருத்துக்களாக இருக்கின்றன. சமத்துவம் இருக்கின்றதா, சம வாய்ப்பு இருக்கின்றதா, அல்லது சம உரிமை இருக்கின்றதா என்கின்ற விடயம் முக்கியமான பேசுபொருளாக இருக்கின்றன. மற்ற நாடுகளோடு ஒப்பிட்டு பார்க்கின்ற போது எமது நாட்டில் அந்த தன்மைகளில் நாங்கள் அபிவிருத்தி கண்டிருக்கின்றோமா என்கின்ற விடயமெல்லாம் இப்போது பேசப்படக்கூடிய விடயங்களாக இருக்கின்றன. இப்போது அநேகமாக பாராளுமன்றங்களிலும் ஊடகங்களிலும் அடிப்படைவாதங்களை அல்லது பெருந்தேசியவாதங்களை அல்லது மதவாதங்களை, இனவாதங்களை பேசுகின்ற போது கூடுதலாக சந்தைப்படுத்தப்படுகின்ற பேச்சுக்களாக அல்லது சந்தைப்படுத்தப்படுகின்ற விடயங்களாக அமைந்திருக்கின்றன. எனவே இந்த நாட்டில் முற்போக்கு ரீதியாக அல்லது இந்த நாட்டில் ஒரு ஒரு தூரதிருஷ்டியான ஒரு அபிவிருத்தியை காணக்கூடிய விதத்தில் அல்லது எமது ஏற்றுமதி முறைமையினை அதிகரிக்கக்கூடிய விதத்தில் விடயங்களை கையாளுகின்ற போது அல்லது அதனை அறிவியல் ரீதியான முறையில் சிந்திக்கின்ற போது அந்த விடயங்களுக்கு ஊடகங்கள் கொடுக்கின்ற முக்கியத்துவங்கள் குறைந்து காணப்படுகின்றன. யார் யார் கொக்கரிக்கின்றார்களோ, யார் யார் மிகவும் அட்டகாசமாக ஆக்ரோசமாக கருத்துக்களை கொப்பளிக்கின்றார்களோ அவர்களுக்குத்தான் அந்த முக்கியத்துவம் கொடுக்கின்ற ஒரு பாணி இப்போது ஊடக கலாச்சாரமாகவும் மாறிக்கொண்டு வருகின்றது. எனவே நாங்கள் நினைக்க வேண்டியது, நாங்கள் பேச வேண்டிய ஒரு விடயம், ஏற்றுமதி பொருளாதாரத்தை அதிகரிக்க வேண்டும். ஏற்றுமதிக்கான பொருளாதார சட்டத்தினை நாங்கள் வலுவாக்க வேண்டுமாக இருந்தால் இதனோடு பல்வேறுபட்ட காரணிகள் நேரடியாகவும் மறைமுகமாகவும் பின்னி பிணைந்திருப்பதை அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. நாட்டில் ஊர் ரெண்டுபட்டால் கூத்தாடிக்கு கொண்டாட்டம் என்று ஒரு தமிழில் ஒரு பழமொழி இருக்கின்றது. ஊர் ரெண்டுபட்டால் கூத்தாடிக்கு கொண்டாட்டம். எனவே இந்த பிரித்தாளும் தந்திரம் என்கின்ற பிரிவினை முறைமை இந்த நாட்டில் விரும்பியோ விரும்பாமலோ திணிக்கப்பட்டிருக்கின்றது. அதனை எமது அரசியல்வாதிகள் தங்களுக்குரிய தேர்தல் ஆயுதங்களாக தூக்கி கொண்டிருக்கின்றார்கள். தாங்கள் ஆட்சிக்கு வந்தால் எப்படியெல்லாம் தங்களுடைய அட்டகாசங்களை பண்ணுவோம் என்ற அடிப்படையில் ஒரு சமூகத்திற்கு ஒரு உத்தரவாதத்தை கொடுப்பது, இன்னும் ஒரு சமூகத்திற்கு ஒரு உத்தரவாதத்தை கொடுத்துக் கொண்டு குழம்பிய குட்டையில் மீன்பிடிக்கின்ற செயல்பாடுகளை இந்த அரசியல்வாதிகள் அன்று தொட்டு இன்று வரை செய்து கொண்டு வருகின்றார்கள். இப்படியான செயல்பாடுகள் மூலமாக மக்கள் சலிப்படைந்திருக்கின்றார்கள், விரக்தி அடைந்திருக்கின்றார்கள். இந்த நாட்டில் ஒரு மாற்றம் ஏற்பட மாட்டாதா, அல்லது முற்போக்கான சிந்தனையாளர்கள் இந்த நாட்டை ஆள மாட்டார்களா, சகலருக்கும் சமசந்தர்ப்பம் கொடுக்க மாட்டார்களா, குறையோடி போயிருக்கின்ற இனப்பிரச்சனையை தீர்க்க மாட்டார்களா, அதற்குரிய ஆளுமை தகுதி இவர்களுக்கு இல்லையா என்கின்ற கேள்விகள் சிறுபான்மை தேசிய மக்கள் மத்தியில் உருவாகி கொண்டிருக்கின்றது. இன்று இரண்டு கட்சிகளும் தங்களுடைய வேட்பாளர்களை பற்றி பேசிக் கொண்டிருக்கின்றார்கள். அதேவேளை சில வேட்பாளர்களாக வரப்போகின்றோம் என்கின்றவர்கள் வருவதற்கு முன்பே தங்களுடைய ஒரு வித்தியாசமான கருத்துக்களை பரிமாறிக்கொண்டிருக்கின்றார்கள். அதாவது சிறுபான்மை வாக்குகள் இல்லாமலே நாங்கள் வெற்றி பெறுவோம் என்ற கருத்துக்கள் எல்லாம் இப்போது சொல்லப்பட்டுக் கொண்டிருக்கின்றது. ஆகவே உண்மையில் இப்படியான கருத்தாடல்கள் இருக்கின்ற வரைக்கும் இந்த நாட்டில் நிலையான அபிவிருத்தியையும் காண முடியாது, நிலையான சமாதானத்தையும் ஏற்படுத்த முடியாது என்பது எங்களுடைய கணிப்பீடாக அமைந்திருக்கின்றது. அதேவேளை இந்த நாட்டில் இன்னும் ஒரு விடயம் மிகவும் இப்போது இளைஞர்கள் யுவதிகள் மத்தியில் ஒரு பேசுபொருளாக அல்லது வாதப்பொருளாக அல்லது தர்க்கப்பொருளாக இருந்து கொண்டிருக்கின்றது. அதாவது இந்த பட்டதாரிகளின் நியமனம் அல்லது பட்டதாரிகளுக்கு அப்பால் தொழில் வாய்ப்புகளை பெறுவதற்காக ஏங்கி தவித்து நிற்கின்ற இளைஞர்கள் யுவதிகளின் நிலைமைகளை பற்றி நாங்கள் சிந்திக்க வேண்டும். ஒரு நாட்டில் இந்த மனித வளம் என்பது மிக முக்கியமான வளம். மனித வளத்தினை சரியாக பயன்படுத்திய நாடுகள் சாம்பல் மட்டில் இருந்து கூட அபிவிருத்தியை கண்டிருக்கின்றன. உலகமாக யுத்தம், இரண்டாவது உலகமாக யுத்தத்தின் போது ஜப்பான் அழிக்கப்பட்டு விட்டது அல்லது சாம்பல் மேடாக ஆக்கப்பட்டு விட்டது என்கின்ற கருத்து சொல்லப்பட்டது. அமெரிக்காவால் வீசப்பட்ட அந்த இரண்டு குண்டுகள், அதாவது ஃபேட் பாய், லிட்டில் பாய் என்று சொல்லப்படுகின்ற இரண்டு குண்டுகள் மூலமாக அமெரிக்காவால் வீசப்பட்ட அந்த பாரிய குண்டுகள் மூலமாக, அணுக்குண்டுகள் மூலமாக ஜப்பான் அழிந்து விட்டது என்று எல்லோரும் கங்கணம் கட்டி கொண்டிருக்கின்ற போது அந்த சாம்பல் மேட்டிலிருந்து அது எழுந்து ஒரு சரித்திரம் மிக்க ஒரு நாடாக தன்னை மாற்றி அமைத்திருக்கின்றது. எனவே இதற்கெல்லாம் காரணம் அந்த நாட்டில் காணப்படுகின்ற ஐக்கியம், ஒழுக்கம், விழுமியம், எல்லா மக்களையும் சமமாக மதிக்கின்ற மனப்பாங்கு என்பன காரணமாக இருக்கின்றது. இன்று ஜப்பான் ஜப்பான் மற்ற ஒரு ஆசிய நாட்டிலே அது எந்த பொருளாதாரத்தை பின்பற்றுகின்றது என்பது முக்கியமல்ல. அந்த நாடு எழுந்து நிற்கின்றது, வீறு நடை போட்டுக் கொண்டிருக்கின்றது. எனவேதான் நாங்கள் நல்ல நாடுகளை உதாரணங்களாக எடுத்துக் கொள்ள வேண்டுமே ஒழிய பொருத்தமற்ற நாடுகளை நாங்கள் உதாரணங்களாக எடுத்துக்கொண்டு எங்களுடைய அபிவிருத்தியை நாங்கள் மேற்கொள்ள முடியாது என்பதை இந்த இடத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். மியான்மர் போன்ற நாடுகளை நாங்கள் ஒரு போதும் நாங்கள் உதாரணங்களாக எடுத்துக் கொள்ள முடியாது. எங்களுக்கு முற்போக்காக வழிகாட்டக்கூடிய இந்த நாடுகள் இருக்கின்றன என்பதை பற்றித்தான் நாங்கள் சிந்திக்க வேண்டும். அடிப்படைவாதம் இருக்கின்ற நாடுகளை நாங்கள் உதாரணங்களாக எடுத்துக் கொண்டால் நாங்கள் ஒருபோதும் முன்னேற்றம் அடைய முடியாத ஒரு சூழ்நிலை காணப்படும் என்பதை இந்த இடத்தில் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதேவேளை முக்கியமாக இந்த பட்டதாரிகளின் பிரச்சனை இப்போது இருந்து கொண்டிருக்கின்றது. பட்டதாரிகள் என்று சொல்வர்கள் கூட ஒரு மனித வள உற்பத்தி என்றுதான் நான் பார்க்கின்றேன். மனித வளம் பட்ட படிப்புகளின் மூலமாக இப்போது தங்களை ஒரு அறிவுபூர்வமானவர்களாக தங்களை மாற்றியிருக்கின்றார்கள். இவர்கள் இப்போது பார்க்கின்ற போது 2012 2018 ஆண்டு வரைக்கும் இந்த வெளிவாரி பட்டதாரிகள் குறிப்பாக தொழில் வாய்ப்புகள் இல்லாமல் காணப்படுகின்றார்கள். உள்வாரி பட்டதாரிகள் 2016 பிற்பட்டவர்கள் காணப்படுகின்றார்கள். எனவே இந்த பட்டதாரிகளை உருவாக்கியவர்கள் யார், யாருடைய பாடத்திட்டத்திற்கு அமைவாக இந்த பட்டதாரிகள் உருவாக்கப்பட்டார்கள், இந்த பாடத்திட்டங்களை உருவாக்குவதும் பட்டதாரிகளை இந்த பாடங்களை எடுத்துக் கொள்ளலாம் என்பதை பற்றியெல்லாம் நாங்கள் வடிவமைப்பதும் அரசாங்கமாக இருக்கின்றது, அல்லது அரசாங்கத்தின் மூலமாக உருவாக்கப்பட்ட ஆணைக்குழுக்கள் அந்த விடயங்களை செய்து கொண்டிருக்கின்றன. இப்போது தொழில் வாய்ப்புகள் இருக்கின்றன, நீங்கள் கற்ற பாடங்களுக்குரிய தொழில் வாய்ப்புகள் இல்லை என்று நாங்கள் பட்டதாரிகளை பார்த்து ஏளனமாக சொல்லிக் கொண்டிருக்கின்றோம். நாங்கள் எதிர்காலத்திற்கு வேண்டிய தொழில் வாய்ப்புகளை உருவாக்கக்கூடிய பாடங்களை நாங்கள் இந்த பாட விதானங்களில் உருவாக்கி இருக்கின்றோமா என்று பார்த்தால் அது ஒரு இல்லை என்று சொல்லக்கூடிய ஒரு நிலைமையில் காணப்படுகின்றது. ஆகவே பாட விதானத்தை நாங்கள் வகுத்துக் கொள்கின்றோம், பாட சேர்க்கைகளை நாங்கள் உருவாக்கிக் கொள்கின்றோம். அதில் உள்ள பல்வேறுபட்ட தன்மைகளையும் தீர்மானிக்கின்ற சக்திகளாக அரசாங்கம் இருந்து கொண்டிருக்கின்றது. அரசாங்கத்தின் மூலமாக உருவாக்கப்படுகின்ற ஆணைக்குழுக்கள் இருந்து கொண்டிருக்கின்றன. இவ்வாறு உருவாக்கிவிட்டு தொழில் வாய்ப்பு இருக்கின்றது, உங்களுடைய பட்டத்திற்குரிய தொழில் வாய்ப்புகள் இங்கு இல்லை என்று நாங்கள் சொன்னால் இது ஒரு நகைப்புக்குரிய விடயமாக அமைந்திருக்கின்றது. பட்டதாரிகள் எல்லோருக்கும் அரசாங்கம்தான் தொழில் கொடுக்க வேண்டும் என்று நான் சொல்ல வரவில்லை. ஆனால் பட்டதாரிகள் தொழில் வாய்ப்புகளை பெறக்கூடிய விதத்தில் புறச்சூழ்நிலை உருவாக்கப்பட்டிருக்கின்றதா, அல்லது தனியார் துறைகள் அப்படியான நிலைமைகளை உருவாக்கி இருக்கின்றனவா, தொழிற்சாலைகளை திறந்திருக்கின்றனவா அல்லது வணிக நிலையங்களை திறந்திருக்கின்றனவா என்பதை பற்றியெல்லாம் நாங்கள் சிந்திக்க வேண்டியவர்களாக இருக்கின்றோம். எனவே மூளை ஆளர்கள் அல்லது மூளை வங்கிகள் இந்த நாட்டில் விரக்தியுற்ற நிலையில் காணுகின்ற போது நாடு அபிவிருத்தி அடைய முடியாது என்பதை கூறிக்கொள்ள விரும்புகின்றேன். இந்த நாட்டில் இருக்கின்ற பல புத்திஜீவிகள் நாட்டை விட்டு வெளியேறிவிட்டு அந்நிய மண்ணில் இருந்து கொண்டு அந்த நாடுகளுக்கு அவர்கள் சேவகம் செய்து கொண்டிருக்கின்றார்கள். இப்படிப்பட்ட மூளை வங்கிகளை இந்த நாட்டில் இருந்து புத்திஜீவிகளை இந்த நாட்டில் இருந்து நாங்கள் தப்பித்துக் கொண்டு அவர்கள் வெளியில் செல்லக்கூடிய ஒரு சூழ்நிலையை உருவாக்கி இருக்கின்றோம். அவர்களுடைய மூளையை அவர்களுடைய புத்தி சாதுரியத்தை நாங்கள் இந்த நாட்டில் பயன்படுத்தவில்லை. ஆகவே அவர்களும் ஏற்றுமதியாக்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். அது அரசாங்கம் விரும்பி செய்கின்றதா விரும்பாமல் செய்கின்றதா என்று பார்த்தாலும் கூட அவர்கள் இப்போது ஒரு தரமான மூளைசாலிகள், டாக்டர்ஸா இருக்கலாம், என்ஜினியர்ஸா இருக்கலாம் அல்லது விஞ்ஞானிகளாக இருக்கலாம், இவர்கள் எல்லோரும் நாட்டை விட்டு மேலைத்தைய நாடுகளை நோக்கி படையெடுத்துக் கொண்டிருக்கின்றார்கள் என்று சொன்னால் எமது நாட்டில் உருவாக்கப்பட்ட புத்திஜீவிகள் இந்த நாட்டில் பயன்படுத்தப்படாத ஒரு வெற்றி நிலை காணப்படுகின்றது. இது ஒரு பக்கத்தில் பார்க்கின்ற போது எமது நாட்டில் பிறந்தவர்கள் நாசாவில் இருந்து விஞ்ஞானிகளாக பணியாற்றிக் கொண்டிருக்கின்றார்கள், அந்த நாடுகளை வளம்படுத்திக் கொண்டிருக்கின்றார்கள், அந்த நாடுகளை ஒரு வகையில் உயர்த்தி கொண்டிருக்கின்றார்கள். எனவே எமது இலவச கல்வி மூலமாக உருவாக்கப்பட்ட அந்த புத்திஜீவிகள் எமது நாட்டை விட்டு வெளியேறுகின்றார்கள் என்றால் இந்த நாட்டிற்கு அது ஒரு அவமானமாக காணப்படுகின்றது, அல்லது பின்னடைவாக காணப்படுகின்றது. எனவே புத்திஜீவிகள் இந்த நாட்டில் இருந்து கொண்டு இந்த நாட்டை வளம்படுத்தக்கூடிய ஒரு சூழ்நிலையை உருவாக்க வேண்டுமாக இருந்தால் இந்த நாட்டில் இருக்கக்கூடிய பிரச்சனைகள் பலவும் தீர்க்கப்பட வேண்டும். குறிப்பாக தேசிய இனப்பிரச்சனை அல்லது தேசிய ஒரு முக்கியமாக பேசு பொருளாக இருக்கின்ற இந்த பிரச்சனை தீர்க்கப்பட வேண்டும். இவ்வாறு தீர்க்கப்படுகின்ற போதுதான் நம்பிக்கையோடு புத்திஜீவிகள் எமது நாட்டை மீண்டும் நோக்கி வருவதற்குரிய சந்தர்ப்பம் கிடைக்கும். இல்லாதுவிட்டால் மேலைத்திய நாடுகள் பல்வேறுபட்ட விடயங்களை சுரண்டுகின்றன என்று சொல்லுகின்றோம். ஒரு வகையில் எங்களுடைய அறிவு சுரண்டல்கள் கூட ஏற்படுத்தப்பட்டுக் கொண்டிருக்கின்றன. எனவே மூளைசாலிகள் அல்லது புத்திஜீவிகள் அல்லது மனித வளங்கள் எமது நாட்டிற்கு பயன்படுத்தப்பட வேண்டிய மனித வளங்கள் எங்கோவெல்லாம் அவர்கள் தங்களுடைய சேவகத்தை செய்யக்கூடிய ஒரு சூழ்நிலையை உருவாக்காமல் எமது நாட்டிலேயே அவர்கள் இருந்து எமது நாட்டை வளப்படுத்தக்கூடிய ஒரு சூழ்நிலையை உருவாக்க வேண்டுமாக இருந்தால் பல்லின மக்கள் மத்தியில் ஒரு நம்பிக்கையை உருவாக்கி அந்த நம்பிக்கை மூலமாக நிச்சயமாக எமது நாட்டை கட்டியெழுப்ப முடியும். எனவே சொல்லுவார்கள், புண்ணுக்கு புணுகுனை தடவுவது என்று சொல்வார்கள். அதாவது ஒரு புண் அல்லது காயம் இருக்குமாக இருந்தால் அதனை மிகவும் பரிகாரம் செய்து அதனை ஆற்றிவிட வேண்டிய தேவை இருக்கின்றதே ஒழிய அதனை விடுத்து அதற்கு மேலால் நாங்கள் சென்ட் அடித்துக் கொண்டிருப்பதனால் அந்த புண்ணை ஆற்றிவிட முடியாது. எனவே வாய்ப்பேச்சுகளால் பிரச்சனைகளை தீர்க்க முடியாது, செயல்பாடுகள் மூலமாக, ஆரோக்கியமான செயல்பாடுகள் மூலமாக பிரச்சனைகளை தீர்த்து சிறந்த ஏற்றுமதியினை கையாளுகின்ற ஒரு சிறந்த நாடாக, அபிவிருத்தி அடைந்த நாடாக எமது நாட்டை மாற்றுவதற்கு நாங்கள் எல்லோரும் கூட்டாக இணைந்து செயற்படுவோம். தேசிய இன பிரச்சனையை தீர்த்துக் கொள்வோம். நன்றி.
மீலங்கட்ட கரு இந்திக்க அனுருத்த ஹேராத் மந்திரிமா ஒபத்துமாட்ட மினித்து அட்டக காலையாக திபினும்
ஸ்தூதி முலாசனி கரு மந்திரிதுமணி எக்கம ஷேஹான் சேமசிங்க மந்திரிதுமாக வினாடி அட்ட தன்ன கீழ தீயனவா விசேஷன்ம அதுமே ரட்டட அஹிதகர கிவிசும் கதவீம சம்பந்தேன் கிலால தீயன கல்தபன அவஸ்தாவே கிணத்தியன யோஜனாவ மீ ரட்டே அப்பி தன்னவா ஜனதாவ பாலகையின் பலாபொருத்தின் குமக்து கியனேக்க மீ சபாவ நியோஜனேக்கரன கரு மந்திரிதுமாலா ஹொந்த ஹேட்டி ஒபத்துமா ஏத்துலு சியலு தினா தன்ன காரணாவ ஜனதாவ பாலகையோ பத்கரலா இ பாலகையோ மெவனி சபாவான் வலட்ட எவலா மீ ரட்டே ஆர்த்திகே தீவுனு கரான் ஆரக்ஷாவ ஏத்தி கரான் இவகேம மீ ரட்டே சான்ஸ்கிருதிய பவத்வாகனையான் ஏ சியலு தேவல் ஆரக்ஷா கரான் தமாய் மீ பாலகையின் பலாபொருத்துவின் ஹெபை எக்தாஸ் அட்டசிய பஹலவே ஏ கிவிசும் கதவீம் துல எயும் பசுவ அப்பி ரட்டக்வசேன் ஜாத்தியக்வசேன் அப்பி ஏ கிவிசும் மலட்ட பத்வெத்தி அப்பி அப்பிட சித்தவெச்ச அசாதாரணக்கா அப்பட சித்தவெச்ச கெனஹிலிக்கா அப்பட சித்தவெச்ச பாவாதீம் அப்பட சித்தவெச்ச நெதிவெச்ச போஹோதே தியனம் ஹெபை நிதாச லபாகத்தையும் பசே அப்பி நெவத்த நெவத்த யம் யம் ரட்டவாள்லேக்க ராஜதாந்திரிக கிவிசும் விழுந்த கிவிசும் இவகேம ரட்டட உணக்கரன இவகேம ரட்டட அனவாசிய கிவிசும் கதவியும் சித்த விழா தீர் தெரிசா மேவதிய ஹரில பலப்புகாம வாசி சாகத தேட்ட வடா வெடிஹரியா கப்பிட்ட சித்த விழா தீர் அவாசி சாகத தேவா அவாசி சாகத தேவாள்லேக்க கத்தாம அது வெத்தி எக்கெக்க நாட்ட சோதனாக்கரண்ட புழுவாங் மேக அஹவலா கஹப்பு கிவிசுமாக் மேக எக்தாஸ் நமசிய அணு பஹே மே கிவிசும கத விழா தீனவா ஏம நெத்தாங் எக்தாஸ் நமசிய அணு அட்டே கத விழா தீனோ திதாஹே கத விழா தீனோ திதாஸ் ஒய விதியட ஓன தரம் கியான புழுவா நமுத் மே கிவிசும் துல அப்பிட்ட தனினவானாம் ஜாத்தியட தனினவானாம் வித்வத்துண்ட தனினவானாம் ரட்டே இன்ன உகாத் புத்திமாத் கருத்தர மகா சங்கராத்னே சியலு தினாட தனினவானாம் மே துல யம் கிசி சக்கையாக் பீத்தியாக் தீனோ கேலா மங்கிதானேக ஜனதாவ அத்தரட்டு எவீம தமாய் சுதுசுய கியனே காய் அப்பி யோஜனா கரான் ஜனதாவ அத சமஹரவிலாவட பார்லிமேந்து நியோஜனே கரன அப்பிட வடா புத்திமா அப்பி ஜனதாவகே பிரஸ்ன அரகன பார்லிமேந்து துல நீதியாக் சம்பாதனே கரலா ஏ நீதிய ஜனதாவட லபாதெத்தி ஏ நீதிய துலின் ஜனதாவட பீதியாக் கத்தி வேணுவானா நீதிய பீதியாக் பெலா தீர்வனம் மங்கிதானே அப்பி கரன லொகு வரத்தா இது எனிசா ஜனதாவாத சமாஜ ஜாலா ஒஸ்ஸே இவகேம மாத்திய ஒஸ்ஸே வித்வத்துன் மே கன கதா கரணும் தென் மே அப்பி அதிகர கண்ண கிவிசும் வல மே ஜனதாவ நொயில்லன தே தென்ன கியாம தமாய் அற்புத அதிவேன் தென் அப்பி விபக்ஷியாக் விதியட ஆண்டுவ கரகன அண்ட பெருவேன யோஜனா கேனவா நிவே அப்பி விபக்ஷியாக் விதியட அப்பி கியான்னே மே ரட்டே தென் மே எக்ஸா கிவிசும கோட்டாபே ராஜபக்ச மகத்தியா அசங்கிருவாய் கியலா அது ஜனதா விமுக்தி பெருமுனே சகோதரியோ கியனோ ஹெபை ஜனதா விமுக்தி பெருமுனே உதவிய தனகான் ஓனா எதா திதா சதவெத்தி விஷால யுத்த அக்ரட்ட துல திபுனே அமெரிக்காவ விதராக் நெமே யூரோப்பே ரட்டவால் விஷால ரட்டவால் தொகையா මේ යුද්ධයට එක එක පාර්ශවයන්ට උදව් කළා. ඒ වගේම මේ යුද්ධය ගෙන යාමට ත්‍රස්තවාදී කල්ලිවලට උදව් කරා. මේ යුද්ධය පවත්වාගෙන යාම සඳහා මේ යුද්ධය අවසන් කිරීමට නෙවෙයි යුද්ධය පවත්වාගෙන යාම සහ මේ ජනමාර්ගයක අර්බුදය දිගින් දිගට ගෙන යාම සඳහා යම් යම් උල්පන්දම් දුන්නා. හැබැයි ඒ වෙලාව තුල ඒ රටවල් එක්ක ඒ යම් යම් ගිවිසුම් ගත වෙද්දී කාල සීමාවක් තියාගන්න මේ පාලකයෝ සහ ඒ හිටපු අධිකාරිය කටයුතු කළා. ඒ නිසා තමයි 2007 අපි එකඟ වෙන ගිවිසුම 2017 අපි අවසන් කරන්නේ. හැබැයි මේ වෙලාවේ ඇක්සා ගිවිසුම අස්සන් කරපුවාම දින නියමයක් නැහැ. දින නියමයක් නොමැතිව ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි ගිවිසුමකට ගියාම ඒ පාර්ශව දෙක අතර තත්ත්වය බලන්න හරියට කෝටි ප්‍රකෝටිපතියයි අන්ත දිලින්දයි අතර ගිවිසුම් ගත වුණා වගේ තමයි. එහෙම නැත්නම් ධනවාදී ඒ වගේම බලවත් රටක් සමග අපි වගේ බොහොම කුඩා රටක් අස්සන් කරපුවාම ඒ රටට තියෙන ඒ පීඩණය ඒ රටට තියෙන අවාසිය අපේ මේ කතා කරපු ගරු මන්ත්‍රීතුමාලා ඔබතුමාට ඒ වගේ මේ සභාවට දැනුවත් කරලා තිබ්බා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ කරුණාකරලා මේ ගිවිසුමට ඒමට කලින් දැන් ගිවිසුමේ බොහෝ කොටස් ගිහිල්ලා ඉවරයි. සමහර ගිවිසුම් අස්සම් කරලා ඉවරයි. දැන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් MCC කියන මේ ඒ ඊළඟට යන ගිවිසුම එක ගත්තහම $365,000 වගේ මුදලක් අපේ රටට එනවා කියලා මේ මුදල් රාජ්‍ය ඇමතිවරයා අද මේ සභාවේදී ප්‍රකාශ කළා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ සල්ලි දීලා අපේ රටට මුදල් දීලා අස්සම් කරගන්න යන මේ ගිවිසුම් ත්‍රිත්වය මේ ගිවිසුම් තුන එකකට එකක් බැඳිලා තියෙන්නේ. එක ගිවිසුමකින් ඒ ඇමරිකානු හමුදාවට ඒ අවශ්‍ය කරන පහසුකම් ටික දෙනවා. තව ගිවිසුමකින් ඒ පහසුකම් දෙන්න තියෙන භූමිය නිදහස් කරගන්නවා. තව ගිවිසුමකින් දිස්ත්‍රික්ක 7ක් 8ක ඒ හමුදා පාලනය පවත්වා ගන්න ඒගොල්ලන්ට අවශ්‍යතාවයන් අනුව කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒ නිසා තමයි අර කතාවට කිව්වේ ආසියාවේ
මාර්තා මිනිත්තු දෙක කාලයක් තිබෙනවා.
මගේ ශිහාන් සේමසිංහ මන්ත්‍රීතුමාගේ විනාඩියටත්
මම පාවිච්චි දැනුම් දීලා නැහැ
කරනවා. ඒක මේ
ප්‍රශ්නාක කාර්යාලයෙන් දැනුම් දෙන්න ඕන.
නෑ ඒ වෙලාව දෙන්න කියලා මම ඉල්ලා හිටනවා. මට දැනුම් දෙන්න බැරුව ගියාට මූලාසනයේ මන්ත්‍රීතුමනි ඒ වෙලාව මට ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. මොකද ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒක එතුමා දුන්න නිසා මේ ඒක මම මේ කතාවෙන් පස්සේ ඕනනම් ඒකේ මේක ලබා දෙන්න. ඉතින් ඒ නිසා මම කිව්වේ ඉතින් මේ ආකාරයට මේ ගිවිසුම් තුනම සම්බන්ධ කරන්නේ වෙන දෙයකට නෙමෙයි. ඇමරිකානු හමුදාවන්ගේ අධිකාරිය මේ රට තුල පවත්වමින් අනෙකුත් රටවල් සමග ඒගොල්ලන්ගේ ඒ තියෙන ගනුදෙනු කර ගැනීම සඳහා. මේක ඕනම පොඩි ළමයෙකුට තේරෙන දෙයක්. දැන් බලන්න හම්බන්තොට වරාය හැදුවේ අපි චීනුන්ට දෙන්න නෙවෙයි. හම්බන්තොට වරාය හැදුවේ මේ අනාගතයේදී ආසියාවේ මේ කේන්ද්‍රස්ථානය ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය එහෙම නැත්නම් මේ නැවගමන් මාර්ගයේ එහෙම නැත්නම් මේ කලාපයේ තියෙන හොඳම ස්ථානය හම්බන්තොට එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාව මේ අපේ රටේ තියෙන වරායන් ත්‍රිකුණාමලය කොළඹ හම්බන්තොට කියන මේ ප්‍රධාන වරායන්. ඒ හම්බන්තොට වරාය හදපුවාම පොඩි අමාරුවක් පොඩි කැසිල්ලක් පොඩි විචිකිත්සාවක් මේ එදා විපක්ෂයට තිබුණා. එදා විපක්ෂේ බොහොම තදට ඒක විවේචනය කරා. මහ විශාල කළු ගලක් තියෙන එක හදන්න පුළුවන් වරායක් නෙමෙයි කවදා ඉඳන් හදන්නේ ඔය විදියට කියලා. හැබැයි ඒ වරාය හැදුවා. ඒ වරාය හැදුවා විතරක් නෙමෙයි වරායට නැව්වාවා. එහෙම නැතුව තෙප්පම් බෝට්ටු ආව නෙමෙයි නැව්වාවා. ඒ වගේම ඒ වරාය තුල වෙනත් රටවල් සමග ගනුදෙනු කෙරුවා. මේ හැම කටයුත්තක්ම ඒ වරාය තුල සිද්ධ වෙද්දී ආණ්ඩුව ගියාම අගමැතිවරයා පළවෙනි කටයුත්ත විදියට මේ හම්බන්තොට වරාය චීනෙට බදු දුන්නා. එහෙම නැත්නම් චීනෙට බදු දුන්නට එහා විකුණුවා. අවුරුදු 99කට දෙනවා කියන්නේ අවුරුදු 99ක් තුල ඔබතුමාගේ ජීවිත කාලෙවත් අපේ ජීවිත කාලෙවත් අපේ දරුවෙගේ ජීවිත කාලෙවත් මේ වරාය නැවත ශ්‍රී ලාංකිකයෙකුට අයිති වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ රජයකට අයිති වෙන්නේ නැහැ. රටට අයිති වෙන්නේ නැහැ. මේක චීන සමාගම එහෙම නැත්නම් චීන රජය සහ ඒ රටේ සමාගම මේක පාලනය කරනවා. ඉතින් අද මෙතන මොන දේවල් කතා කරත් එදා මේ හම්බන්තොට වරාය විකුණන වෙලාවේ මේ හම්බන්තොට වරාය චීනෙට දෙන වෙලාවේ මම දැනගෙන හිටියේ නෑ මගේ මේ මේසෙ උඩ තියෙන මේ ලැප්ටොප් එකත් ඊට ඉස්සරින්ද තමයි මේ මේසෙ උඩින් ගෙනල්ලා තියලා තියෙන්නේ. ඒ නිසා තමයි අර විජේදාස රාජපක්ෂ හිටපු ඇමතිතුමා කිව්වේ මේ පාර්ලිමේන්තුවත් අවභාවිතා කරමින් ගිවිසුම් ගහලා තියෙනවා කියලා. මේ උත්තරීතර පාර්ලිමේන්තුවත් අවභාවිතා කරමින් එහෙම නැත්නම් අල්ලස් දෙමින් මේක සෝචනීය තත්ත්වයක්. චීනෙන් ලබා දුන්න ලැප්ටොප් එක මම ඉල්ලා හිටිනවා කරුණා කරලා මගේ මේසෙන් ඉවත් කරාට කමක් නැහැ. මොකද මේ පාවා දීම 1815 පාවා දීමටත් එහා එහෙම නැත්නම් 2002 දැන් ඉන්න අගමැතිවරයා LTT සංවිධානයේට රට පාවා දීම ඒගත්තු ගිවිසුමටත් එහා මේ චීනට හම්බන්තොට වරාය ලබා දීමට මේ පාර්ලිමේන්තුව උත්තරීතර පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මන්ත්‍රීවරයෙක්ගේ මේසේ උඩට ලැප්ටොප් එකක් දීලායි ලියාගත්තේ කියලා කියපු දවසට අපේ ගමේ ඉන්න මිනිස්සු පොල්පිති කපයි අපිට ගහන්න. උඹලා ලැප්ටොප් එකක් අරගෙන අර කෝටි ගාණක් ප්‍රකෝටි ගාණක් ජාතියක් රටක් රාජ්‍යයක් වටින වරාය උඹලා චීනෙට දීලා තියෙනවා කියලා. ඒ නිසා කරුණා කරලා මං ඉල්ලා හිටිනවා කථානායකතුමාගෙන් ඒ වගේ මුලසුරි ඔබතුමාගෙන් මෙන්න මේ 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 උපකරණය කරුණා කරලා මේ පරිගණකයේ මෙතනින් ඉවත් කරලා දෙන්න. මට නම් මේකට අත තියන්නවත් හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒ தത്വෙට මේක හැල්ලු කරලා තියෙනවා අද පාර්ලිමේන්තුව. ඒ தത്വෙට හැල්ලු කරලා තියෙනවා. ඒ නිසා LTT පාවා දීමට එහා ඒට එහා පාවා දීමක් තමයි මේ ගිවිසුමත් එක්ක ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සෝප ගිවිසුමෙන් මොනවද කරන්නේ? දැන් සෝප ගිවිසුමේ දැන් එවනවා මිලියන 400 ගානක් මේ මේ අපේ රටට හොඳ සම්පතක්. දැන් අපේ රටට ලැබිච්ච අර අඳුරු වලාකුළු ගොඩේ රිදී රේඛාවක් කිව්වා. කවද්ද? පාස්කු ප්‍රහාරය ලැබිච්ච ගමන්ම මේ රටේ ඉන්න මුදල් ඇමති කියා ගන්න පුද්ගලයා අඳුරු වලාකුළු මැද රිදී රේඛාවක් කිව්වා ඇමරිකාවෙන් මේ වෙද්දි ඩොලර් මිලියන 460ක් හම්බුණයි කියලා කිව්වා. හරි ෂෝක් නේති. දැන් අර 260ක් 70ක් 300ක් මැරිලා 500ක් 600ක් තාමත් රෝගී වෙලා අද ඒකට විසඳුමක් නැහැ. හැබැයි මේ රටේ මුදල් ඇමතිවරයා කියනවා අපිට ඇමරිකාවෙන් සල්ලි හම්බුණා. හරි ෂෝ. ඉතින් ඒ නිසා මොකටද මේ මුදල් හම්බෙන්නේ? දැන් ලැප්ටොප් එකක් ගෙනලා මේ මේසෙ උඩ තියලා හම්බන්තොට වරාය ගත්තා නම් දිස්ත්‍රික්ක 7ක් එක්ක ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹට එනකන් MCC ගිවිසුම අස්සම් කරලා ඒ ඉඩම් බලය යම්කිසි විදිහකට ඇමරිකාවට උපයෝගී කරගන්න පුළුවන් ක්‍රමයක් හදලා ඒ වගේම ඇමරිකානුවන් මේ රටේ ඕන විදිහට වැඩ කටයුතු කරන්න වපසරිය හදලා දැන් බලන්න ඇමරිකානුවෙක් තමුන්ගේ වාහනයක් පදවගෙන මේ ගිවිසුමට අනුව ගමන් කරලා අපේ රටේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෙක් අනතුරකට පත් වුණොත් ඇමරිකානු නීතියට අනුව තමයි කටයුතු කරන්නේ. මේ ගිවිසුමේ තියෙනවා. ඒගොල්ලන්ට මේ රට ඇතුළ වාහන පදවන්න ලංකාවේ ගමන් බල ලංකාවේ මේ 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 රියදුරු බලපත්‍රයක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ඇමරිකානු රියදුරු බලපත්‍රයක්. ඇමරිකානු නීතියට අනුවයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා විශාල මහා පාවා දීමක්. අද අපි කනගාටු වෙනවා මේ ආණ්ඩු පක්ෂයේ අද මන්ත්‍රීවරු ඇමතිවරු මේක ගැන සාකච්ඡා කරන්න වාද කරන්න විවාද කරන්න මේ පාර්ලිමේන්තුවේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ නැහැ. රටේ විද්වතුන් පුවත්පත් පිටු ගණන් ලියනවා. රටේ මාධ්‍ය තුල මේක කතා කරනවා. සමාජ ජාල ඔස්සේ මේක කතා කරනවා. මොකද්ද කතා කරන්නේ? ඇක්සා සෝෆා MCC ගිවිසුම් ගැන. හැබැයි අහන්න කෙනෙක් නැහැ. අගමැතිවරයා නැහැ. ඇමති මණ්ඩලය නැහැ. විදේශ කටයුතු ඇමතිවරයා නැහැ. එහෙමනම් ආරක්ෂක ඇමතිවරයා නැහැ. ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා නැහැ. කවුරුත් නැහැ. එහෙනම් මේ රටේ ඉන්න ජනතාවට කාගේ සරණක්ද?
සභානායකතුමා ඉන්නවා.
මේ කවුද ඉන්නේ?
නොමේ ආසම.
කවුද?
නෝ.
ආ සභානායකතුමා ඉන්නවා. එතුමා ඉතින් කොහොමත් ඉන්නවනේ. ඒක හොඳයි. ඉතින් ඒ නිසා මම මේ කිව්වේ එහෙම තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බොහොම සෝචනීය තත්වයක්. දැන් මේ ජනාධිපතිවරණයක් එනවා. දැන් ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල මේකයි. එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල මොකද්ද? රටේ ජනතාව විපක්ෂ මන්ත්‍රීවරු ඇවිල්ලා කිව්වට, ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇවිල්ලා කිව්වට රටේ ජනතාවගේ යෝජනාව අපිට අහන්න ඕනේ නැහැ. දැන් ගේම අපේ අතේ තියෙන්නේ, අපි තමයි ගේම ගහන්නේ. මොකද්ද ගේම? රට ඕන විදියට අපි ගිවිසුම් ගහනවා, ඕන විදිය ගිවිසුම් වලට අපි එකඟ වෙනවා, ඕන
අපිට මිනිත්තු දෙකකින් අවසන්
කරනවා. අපිට ඕන දේ තමයි අපි කරන්නේ. ඒ නිසා ඔය රටේ මේ ජනතාව අපිට ඔබතුමා ඔය මූලාසනයේ ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්ක ජනතාව වරමක් දුන්න හින්දා. ඈ අර සභානායකතුමාද මෙතන ඉන්නේ නුවර දිස්ත්‍රික්ක ජනතාව වරමක් දුන්න හින්දා. එහෙම නැත්නම් අපිට මේක පූර්ණ බලතල තියෙන සදාකාලික දෙයක් නෙමෙයි. මේ අවුරුදු 4කට 5කට දෙන తాවකාලික බලයක් විතරයි. අපිට මේකේ අයිතිවාසිකමක් නැහැ. හැබැයි අපි ඇවිල්ලා අවුරුදු 100000 ගානක ගිවිසුම් ගහලා 99 අවුරුදු බදු, එහෙම නැත්නම් 200ක් අවුරුදු 9ව දෙකක බදු, එහෙම නැත්නම් මේ විදියට දීර්ඝ කාලීන ගිවිසුම් ගහලා මේ රට විනාශ කරලා තියෙන්නේ. කැතයි දුකයි සිංගප්පූරු ගිවිසුමෙන් හින්දා නෙවෙයිද දැන් අර කුණු ටික ඇවිල්ලා තාම පිට කරගන්න බැරුව ඉන්නේ. අද කන්ටේනර් 300ක 400ක ආපු කුණු ගම්පහ දිස්ත්‍රික්කේ කොළඹ දිස්ත්‍රික්කේ තැන් තැන්වල ගොඩ ගහලා අද පිට කරගන්න බැරුව ඉන්නේ. හෙටානේ දවෙදි අරුන්දික මන්ත්‍රීතුමාලගේ පුත්වලමටත් ගේනවා කියලා දැන් ඒ සූදානමක් තියෙනවා. ඒ නිසා මේ ගිවිසුම් තුල රට අරාජික වෙලා තියෙන මූලාසනේ මන්ත්‍රීතුමනි කරුණා කරලා දෙපැත්ත බෙදිලා ගහගන්න මේ ඇහුම් කන්දන එක කරන්න. ඇහුම් කන් එන එක කරලා මේ ඇක්ස අස්සම් කරන්න ඕනද, සෝපා අස්සම් කරන්න ඕනද කියලා ජනතාවගෙන් අහන්න මේ එන ජනාධිපතිවරණයට ඒ අපේක්ෂකයෝ අපි පැහැදිලිවම කියන අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ කිසිම ගිවිසුමක් එක්ක ගිවිසුම් ගත වෙන්නේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. එතුමට ගහන්න පුළුවන් දිත්වපුරවැසි භාවයක් තිබුණා ඇමරිකාව විදියට කටයුතු කරන්න මෙහෙමයි කියලා. නමුත් පිටකොන්ද කෙලින් තියාගෙන ලාංකිකයෝ වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් අපේක්ෂකයෙක් තමයි අපි ගේන්නේ කියන එකත් කියලා බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, අද දිනදී විශේෂයෙන්ම දිනේෂ් ගුණවර්ධන මහත්මයා විසින් සභාව කල්තබන අවස්ථාවේදී මේ ගිනා යෝජනා සම්බන්ධයෙන් විශේෂයෙන්ම කතා කරනකොටම අප මට පෙර කතා කරපු ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා මතු කළා අපේ දිස්ත්‍රික්කේ පුත්තරන් දිස්ත්‍රික්කේත් ඒ විදිහටම කුණු ගෙනෙයි කියලා. අද ඉතාමත් කනගාටු වෙනවා සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාව ආර්ථික කටයුතු පිළිබඳව විශේෂයෙන්ම සෙක්ටෝරල් කමිටියකට ගියාම තමුන්නාන්සේලාගේ සභාපති හර්ෂරණ රාජකෝට මැතිතුමත් එක්කලා අද ඉතාමත් කනගාටුවෙන් කියන්න ඕන, අද තමුන්නාන්සේලා දන්නවා කොළඹ නගරයේ දවැන්ත විදියට කුණු එකතු වෙලා තියෙනවා. කොළඹ නගරයේ කිසිම වැඩපිළිවෙලක් නැති නිසා තමුන්නාන්සේලා අද මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා නැහැ, සම්පූර්ණයෙන්ම කුණු එකතු වෙලා තියෙනවා. දැන් ඒකට විසඳුමක් හැටියට මොකද දැන් ඉදිරිපත් කළා තියෙන්නේ? ඒකට විසඳුම තමයි පුත්තලමේ පුත්තලම දිස්ත්‍රික්කේ මුලින්ම කතා කරේ අරුවක්කාළු කියන ප්‍රදේශයේ අර සිමෙන්ති කර්මාන්තශාලාවට විශාල වශයෙන් ඛනිජ සම්පත් ගත්තා වූ දවැන්ත වලවල් පුරවන්න කුණු ගේනවා කියලා. හැබැයි ඒව පැත්තකින් තියද්දි මිනිස්සු ජීවත් වෙන කලපුව තියෙන සේරක්කුලිය කියන ප්‍රදේශයේ තමයි දැන් ওই කුණු අංගන ඉදි වෙන්නේ. හැබැයි ඒකෙදිත් අපි යම් කිසි හරි එකඟතාවයකට ආවේ මේ ජනතාව ගැන හිතලා. හැබැයි එතරම්දි කිව්ව කාරණාවක් තමයි මේ කුඩු ටික ගණන්ලා කැලණිය ප්‍රදේශයේදී කුණුවල සම්පූර්ණයෙන්ම වතුර අයින් කළා, ඒව කුණු කම්පැක් කළා, කෝච්චිය නැත්නම් දුම්රිය මාර්ග ඔස්සේ මේ කුණු ගෙනියනවා කියලා. අද ඒව මොනවත් නැහැ. අද ගියහම ලැජ්ජා හිතෙනවා. තමුන්නාන්සේලාගේ සෙක්ටෝරල් කමිටියකට ඇවිල්ලා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති කොළඹ නගර සභාවේ නිලධාරියා ඇවිල්ලා මොනවද කරන්නේ? අද කියනවා මේ කුණු ටික ගෙනියනවලු සම්පූර්ණයෙන්ම මේ කොළඹ ඉදිරි එකතු වෙන කුණු ලොරි මාර්ගයෙන් පුත්තලමට ගෙනියනවා කියලා. එක ලොරියක කුඩය ගලව සභාපතිතුමනි රුපියල් 90000ක්. රුපියල් 90000ක්, ඒ කියන්නේ මේක ලොකු ගසාගෑමක් තියෙනවා. දවැන්ත මුදල් වංචාවක් මේ මහජන මුදල් නගර සභාවෙන් එක ලොරියකට රුපියල් 90000යි මේ කුඩු ටික ගෙනියන්න. ඒත් එක්කලා වතුරත් එක්කලා මේ කුඩු ටික සම්පූර්ණයෙන්ම ගෙනියන්නේ. ඊළඟට අපිට කිව්වා දිราපත් නොවන කුණු ගෙනිහිල්ලා කම්පැක් කරලා හරි නීත්‍යානුකූල විද්‍යානුකූල ක්‍රමවේදයක් ඔස්සේ තමයි මේ කුණු ටික දානවයි කියලා කිව්වේ. දැන් ඒනම් මොනවත් නැහැ. දැන් නිකම්ම වතුරත් එක්කලා මේ කුණු ටික කොළඹ එකතු වෙන සේරම කුණු ටික ගන්නවා. පාරේ ගෙනියනවා, වතුරත් එක්ක ගෙනියනවා, ඒ ටොන් බරටත් එක්කලා රුපියල් 90000ක් ගෙවනවා. ඊට පස්සේ අපේ ජනතාවගේ විරෝධය මොනවත් තකන්නේ නැතුව සම්පූර්ණයෙන්ම කොළඹ තියෙන කුණු ටික ගිනලා දානවා. තමුන්නාන්සේලාට ප්‍රතිපත්තියක් නැහැ. අර මන්ත්‍රීතුමා කිව්ව වගේ තමුන්නාන්සේලා මේ ගිවිසුම් වලටත් එහෙමයි. තමුන්නාන්සේලා දන්නේ නැහැ මොනවද කරන්න කියලා. අද තමුන්නාන්සේලාට මේ ආණ්ඩුව කරන්න බැරි නම් තවත් මේ විදිහට රට කාලකන්ණි කරන්න එපා. මිනිස්සුන්ව මේ විදිහට අමාරුවේ දාන්න එපා. එක විසඳුම එක ප්‍රශ්නයකට ඒ වලට විසඳුම් පැලස්තර විසඳුම් ගේන්න එපා. තමුන්නාන්සේලාට අද මේක කරන්න බැහැ කියන එක පෙනිලා තියෙනවා. තමුන්නාන්සේලාට සම්පූර්ණයෙන්ම දැන් තමුන්නාන්සේලා දැන් හරියට අඳුර යතපත ගන්නවා වගේ මේ ගිවිසුම් වලත් එහෙමයි. මේ ගිවිසුම් එහෙමයි. තමුන්නාන්සේලාගේ අඩුම ගානේ මම අහනවා පාර්ලිමේන්තු කණ්ඩායමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව දැනුවත් කරාද මේ ඇක්සා ගිවිසුම, සෝෆා ගිවිසුම, මේ සිංගප්පූරු ගිවිසුම ගැන මට මතකයි තමුන්නාන්සලත් එක්ක මමත් කාලයක් හිටියා නියෝජ්‍ය සංචාරක ඇමතිවරයා හැටියට. හැබැයි තමුන්නාන්සලා අර මේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අගමැතිතුමාගේ කමිටුව CCM එකට ගේනවා. එයාගේ යාළුවෝ ටිකයි එයාගේ නිලධාරී ටිකයි එයාට හිතවත් ටිකයි ගෙනල්ලා කතා කරන හැම ප්‍රශ්නයක් මෙහෙමයි. එහෙම කතා කළා එතරම් විසඳුම් දීලා අඩුම ගානේ මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ. හැබැයි තමන්ගේ ආණ්ඩු පක්ෂයේ නිල මන්ත්‍රීවරුන්ටවත් තමන්ගේ පක්ෂයටවත් එහෙමවත් මේක දැනුවත් කරේ නැහැ. අද දැවැන්ත විනාශයක්. කොළඹ කුණු ගැන කතා කරා. ගරු මන්ත්‍රීතුමා කිව්වා මේ රටේ අර පහුගිය කාලේ අපේ මිනිස්සු දාට ලොකුම සල්ලිකාරය හැටියට හිටපු අර කැසිනෝ වලින් සල්ලි හම්බ කරලා ලොකුවට කතා කරා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අරවා මේවා කියලා මිනිස්සුන් රවට්ටපු අය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉදිරිපත් ආව අය ඒ අය තමයි මේ වලට සම්බන්ධ අඩුගානේ නීතිය ක්‍රියාත්මක කරන්න මේ ගෙනල්ලා තියෙන ඉංගලන්තයේ තියෙන දැවැන්තම ජරාම කුණු ගෙනල්ලා කන්ටේනර් වල අද හොයාගන්න බෑ කවුද ගෙනාවේ කියලා. එහෙම තියෙද්දි දැන් කොළඹ නගරයේ විසඳුම ඕකද? කෙරොල පිටියේ දැවැන්ත කුණු කන්දක් ගොඩ ගැහිලා. හැබැයි අපි කියන්නේ ඉස්සල්ලක් අපි එකගතාවයකට ආව නම් පුත්තලමට කුඩු ගේන්න අපි එකගතාවයකට ආව නම් නීත්‍යානුකූල විදියට විද්‍යානුකූල විදියට මේක කරලා මාර්තු මාසේ හරියට ඉවර කරලා මේ අංගන ටික හරියට හදලා ඒ විදියට කම්පැක් කරලා ඒකෙන් වතුර අයින් කරලා දිරාපත් නොවන කුණු විතරක් ගෙනියනවා නම් ඒ විදියට ඒක පුත්තලමට ගෙනියන්න කියලා. හැබැයි අද මොකද්ද? කාගෙන්වත් අහන්නේ නැහැ. පාටලි චම්පි කරන වකට ඕන විදියට කෙලින්ම ගත්තා නගර සභාවත් එක්ක කතා කරලා ඩීල් එකක් ගැහුවා. එහෙන් පැත්තෙන් රුපියල් 90,000යි ලොරියට ගාන කෙලින්ම ගෙනියනවා කුණු ටික වතුරත් එක්කලා ගෙනිහිලා දාලා එනවා. ඒ මිනිස්සුන් නැහැ ගැහුවත් කමන්නේ. ඕක තමයි හැම එකටම. අපි 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 හැමදාමත් කියුවේ කාරණා දැන් මේ බෝම්බ සිද්ධිය ගත්තත් කාඩිනල් තුමා කියාව ස්වාධීන පරීක්ෂණ කියලා නෙයි. ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලන්නේ තමුන්නාන්සලා පැලස්තර විසඳුමක් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් දාලා මේකට ප්‍රස්තවාදයට සම්බන්ධ විශාරද ඉල්ලලා ගෙවුම් නිදහස් කරන්න
පාර්ලිමේන්තුව කාලයක්
තිබුණා. තමුන්නාන්සලාට කටයුතු කරනවා. විශ්වාසයක් නෑ. විශ්වාසය නැති වෙලා ආණ්ඩුවේ හැම වැඩපිළිවෙලක්ම මේ විදිහට වෙලා තියෙන්නේ. මට දුකයි තමුන්නාන්සලා වගේ මන්ත්‍රීවරු තමුන්නාන්සලා වැදගත් මන්ත්‍රීවරු තමුන්නාන්සලා දිස්ත්‍රික්කවල ජනතාවගේ ආදරය දිනාගත්ත. හැබැයි අද තමුන්නාන්සලාට ගංගාවලට යන්න බැරි වෙන විදිහට මේ ආණ්ඩුව වැඩ කටයුතු කරන්නේ. ඒක නිසා මම හිතනවා ගරු සභාපතිතුමනි වැඩි කාලයක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාවගේ ඉල්ලීම තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා. ඒක නිසායි අපි සියලු දෙනාම එතනට කැමැත්ත ඇති වෙන්න ප්‍රධානම ඉල්ලීම එන්නේ මහ ජනතාවගෙන්. ඇයි? මහ ජනතාව බලාපොරොත්තු වෙනා නායකයෙක් බොරු කියන්නේ නැති වැඩ කරන ප්‍රතිපත්ති ගරුක විනය ගරුක රටක් හැටියට මේ රට ආරක්ෂා කරන ජාතියක් රටක් හැටියට ආරක්ෂා කරන එහෙම නායකයෙක්ගේ බලාපොරොත්තුවත් එක්ක ඒ නම එන්නේ. ඒක නිසා තව හෙට සෙනසුරාදා ඉරිදා දවස මේ රටේ ස්වර්ණමය දවසක් ඉරිදා දවසේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නම මහින්ද රාජපක්ෂ මහත්මයා මේ පක්ෂයේ නායකත්වයේ අරගෙන ඉදිරිපත් කරලා මේ රටේ ජනතාව තමුන්නාන්සලා මේ හැම අංශයකටම මේ දුන්නා වූ දුක වේදනාව මිනිසුන්ට කණ්ඩා දෙන්න නැ මිනිසු පුදුමාමාරුවෙන් ඉන්නකොට යහපැත්තේ මේ විදිහට පරිසර ප්‍රශ්න මේ විදිහට ගිවිසුම් ගහලා මේ රට ගෙනියන්නා වූ මේ විනාශකාරී වැඩපිළිවෙල අපි සියලු දෙනා මම හිතන්නේ දැවැන්ත ජනතා බලවේගයක් එක්කලා සියලු දෙනා එකතු කරගෙන මේ නායකත්වයත් එක්කලා අපි එක කරනවා කියලා කියමින් මගේ වැඩ සල්ප අවසන් කරනවා.
සූති ගරු සුසන්ත පුංචිනිලමේ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක් තිබෙනවා.
සභාපතිතුමනි විශේෂයෙන්ම මේ ගිවිසුම් ගැන කතා කරද්දී මම ආගෙන හිටිය අපේ කිරියල්ල හැමතුමත් උඩරට ගිවිසුම අත්සන් කරපු යුගයේ ඉඳන් මතක් කරා. අපි ගිවිසුම් ගහන්න ඕනි අපේ රටට අනන්‍යතාවය රැකෙන විදිහට. මොකද අතීතයේ ඉතිහාසය ගත්තම අපේ රට හැම අතින්ම දියුණු වෙලා තිබිච්ච රටක්. පස්සේ නොයෙක් ආක්‍රමණ හේතු කොටගෙන ඒ ආක්‍රමණයට අපේ රට ඇතුළේම හිටපු අයගේ උදව් නිසා තමයි අපේ රට ඒ පරසතුරු ආක්‍රමණවලට ගොදුරු වුණේ. අපේ අයගේ නම් ගාම වෙනස් කරගත්තා. ඒ වගේම තනතුරු වලට ඉඩකඩම් ලැබුණා. ඉතින් එහෙම අතීතයක් තියෙන අපිට මේ අද මේ ආණ්ඩුව විසින් ගිවිසුම් තුනක් හදලා ඒ ගිවිසුම් හරහා කරන්න යන දේ පිළිබඳව අපිට විනිවිදභාවයක් දකින්නට නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මං ජීවත්වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තමයි මේ ආසියාවේම ගැඹුරු ස්වාභාවික වරායක් තියෙන ත්‍රිකුණාමල වරාය. ඉතින් මේ ගිවිසුම ගැන කතා වෙනකොට සම්පූර්ණයෙන්ම ඒ වරාය පිළිබඳවත් දෙමළ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිළිබඳවත් කතා වෙනවා. මුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේම යටත් කරලා තියෙනවා මේ සිංගප්පූරු ගිවිසුමකට යටත් කළ තමයි ඒ කටයුතු සම්පාදනය කරගෙන යන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ ඉන්න ගොවි ධීවර කම්කරු ජනතාව වෙනුවෙන් අපි දැනගන්න ඕනි අපිට ඒ දිස්ත්‍රික්කයේ ජනතාවට ඒ දිස්ත්‍රික්කයේ තියෙන පුරාවිද්‍යා නටබුන්වලට ඒ දිස්ත්‍රික්කයේ තියෙන වන සම්පත සතුන් ජීවීන් ඒ වගේම වැව් අමුණු ඒවා වගේ පරණ සිද්ධස්ථාන වලට මොනවද කරන්න යන්නේ. විශේෂයෙන්ම අපිට ආරංචි විදිහට සෝෆා ගිවිසුම යටතේ ඇමරිකානු කඳවුරක් තමයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඒගොල්ලන්ගේ නාවික බලය තර කරන කඳවුර හදන්න යන්නේ. මොකද දැනට තියෙන ඇමරිකානු කඳවුර ඉවත් කරගන්න කාලය ඇවිල්ලා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න නිසා ඒ ජනතාව ආකූල ව්‍යාකූල වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අද වෙනකොට විශාල නියඟයක් තියෙනවා අපේ දිස්ත්‍රික්කයේ. දැන් එනකොට කීයක් දන්නේ නැහැ, පසුගිය සතිය වෙනකොට 30,000ක් පමණ ජනතාව නියඟය නිසා දුක් විඳින තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනි මේවා හේතු කොටගෙන දන්නේ දැන් අපේ ප්‍රදේශයෙන් මහවැලි ගඟ මුහුදට ගලා බහින්නේ. මේ මහවැලි ගඟ ආශ්‍රිතව මහා පරිමාණයේ වැලි ජාවාරම් ඒ වගේම පස් ජාවාරම් වැනි දේවල් විශාල වශයෙන් සිදු වෙනවා. දැන් මම මේ පාර්ලිමේන්තුවේ පහුගිය දවස් කීපෙම මේ පිළිබඳව දැනුවත් කරා. මේ රටේ පරිසරය බාරව ඉන්න අමාත්‍යාංශයක භූවිද්‍යාපතල් සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහා පරිමාණයේ වැලි ජාවාරමක් සිදු වෙනවා. කොටිම කියතොත් වනජීවි කලාපයක් හරහා කිසිම යන්ත්‍ර සූත්‍රයක් භාවිත කරන්න දෙන්නේ නැති නීතිමය තියෙන අවස්ථාවක ඒ හරහා බැකෝ යන්ත්‍ර දාලා වනජීවි කලාපතුලින් ඇවිල්ලා මහවැලි ගඟේ සිත්තාරු පාලමාස සූර්යපුර ගාමිණී වසමේ වැලි ගොඩ දානවා. නමුත් අවසර අරගෙන තියෙන්නේ මහවැලි අධිකාරණ ඉල්ලලා තියෙන්නේ වංගයුරේ වනජීවි කලාපයට ඇතුළු වෙන්නේ නැතුව වව් වංගයුරේ බෝට්ටුවක ආධාරයෙන් ඩ්‍රෙජ් කරලා ඒ කියන්නේ අර ඇදලා වැලිවත් කරලා ඒ බැම්මක් හරිගස්සන්නට ඕනි කියලා ගංගතුරු ආරක්ෂක වේල. නමුත් මේවා අමු අමුවේ උල්ලංඝනය කරමින් එතන තියෙන වැලි ටික අරගන්නවා. මේ රටේ යම් ව්‍යාපෘතියක් කරද්දී ඊයේ වාර්තාවක් ගන්න ඕනි පරිසරක සම්බන්ධව කටයුත්තකදී ඒ වගේ වනජීවි කලාප තුළ කරන යම් කටයුත්තක් කරන මොනවත් නැහැ. ඉතින් මේ වගේ දේවල් සිදු වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ සෝෆා ගිවිසුම වැනි දේවල් මේගොල්ලෝ අනිවාර්යයෙන්ම අනුමත කරගෙන මෙයක් දෙන්න ඕන හින්දා මෙන්න මේවයි තියෙන දේවල් කවුරු කොහොම කෙසේ මංකොල්ල කෑවත් කමක් නැද්ද කියන පදනම් මත කියන තමයි අපිට ඒ ප්‍රදේශයේ ජනතාවට වැටහෙන්නේ. එහිඳා සභාපතිතුමනි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ඒ සෝෆා ගිවිසුම අපිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා වාද විවාද කළා. අපිට ඒක හොඳ නරකවල අපිට පුළුවන් ඒක හොඳ නම් අපේ රටට ගැළපෙනවා නම් ඒ වගේම අතීතයේ මේ සෝෆා ගිවිසුම් අස්සම් කරලා තිබුණේ කොහොමද, දැන් අස්සම් කරලා තියෙන්නේ කොහොමද, දැන් අස්සම් කරාම අපිට වෙන්නේ යන්නේ මොකද්ද කියන එක දැනගෙන අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි සිංගප්පූරු ගිවිසුමත් ඊයේ ඒ ගිවිසුම් පිළිබඳ ආංශික කාර් සභාවේදී ඉන්නකොට අපේ පැත්තෙන් අපි ඔක්කොම අස්සම් කළා නම් කළා දීලා. නමුත් සිංගප්පූරුව පැත්තෙන් තව අප්‍රේල් මාසේ 27 වෙනිදා වෙනකන් අද දක්වා ඒගොල්ලන්ගේ නම් කරන්න නියුතියෝ නම් කරලා නැහැ. ඉතින් මේකෙන් දැනෙන්නේ අපේ රටේ අපි දෙනවා අපිට දෙන්න තියෙන දේවල් ඒගොල්ලෝ දෙන්නේ නැති කියන එකයි. ඒ වගේම තමයි මට ඉස්සෙල්ලා කතා කරපු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා මට එවන ප්‍රකාශ කරනවා ඒ රටේ කෙනෙක් ඇවිල්ලා ඇමරිකානුවෙක් ඇවිල්ලා මේ රටේ යම්කිසි අපරාධයක් කරොත් එයාට මේ රටේ අපරාධ නීතිය නෙමෙයි මේ රටේ අපරාධ නීතියමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මෙහෙම තත්වයක් උදා වෙනවා කියන්නේ අර අතීතයේ අපේ රටේ පිටරටියන් ඇවිල්ලා යටත් කරගෙන ඉන්නකොට ඒ තිවිච්ච තත්ත්වය තමයි උදා කරන්න යන්නේ.
කරු මන්ත්‍රීතුමා තා මිනිත්තු දෙක කාලයක් තිබුණා.
අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඒ නිසා සභාපතිතුමනි විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා අපේ අරුන්දික මන්ත්‍රීතුමා කිව්වාගේ මේ රටේ අද මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ. නියඟට විසඳුම් නැහැ, ජීවන බලට විසඳුම් නැහැ, ඒ වගේම රැකියා ප්‍රශ්නට විසඳුම් නැහැ, ඒ වගේම අවුරුදු 4-5ක් ගිහිල්ලා මේ රජයට හැකියාවක් ලැබුණේ නැහැ කුණු ටික අවසන් කරන්න. නමුත් ඔබතුමාලාට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ කොළඹ බාරව කටයුතු කරද්දි කුණු ටිකක් හොයාගන්න දැක්කේ නැහැ, කුණු ආසාර දැක්කේ නැහැ මහපාරේ. ඉතින් එහෙම වැඩ කරමු නායකයෙක් තමයි අනාගතයේදී මේ රට බාර දීමට අපි පක්ෂයක් හැටියට කල්පනා කරලා තියෙන්නේ. ඒක වැඩ දවසක් ගන්න සිදු වෙනවා. ඉතින් මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ මිනිස්සුන්ට යහපත් සෞඛ්‍ය පරිසරයක් හදන්න. අද මුළු කොළඹ රටම ඩෙංගු, මදුරු ඒ වගේම රෝග වලින් බෝ වෙලා තියෙන්නේ. මොකද මේ කුණු ප්‍රශ්නේ නිසා තමයි මේ හැම දෙයක්ම ඇති වෙන්නේ. ඒ නිසා ඔබතුමාට මම විශේෂයෙන්ම කියන්න කැමති මේ පිටිබන්ධව කරුණු අපි කියන ඒවා සැලකිල්ලටගෙන ඒ අදාළ ආයතනවලට විශේෂයෙන්ම මම කිව්වා වගේ අර වැලි අනවසනෙන් ගොඩදාන කන්තලේ සූර්යපුර පාලමේනි ආයතන පිළිබඳව පොලිස් ප්‍රතිවරයා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කළා. ඒ අයට නිසි දඬුවම් ලබා දුන්නොත් අඩුතරමින් මේ ආණ්ඩුව ආවේ දූෂණය නැති කරලා භීෂණ නැති කරලා යහපත් දේ කරනවා කියන එක ජනතාවට පෙන්වන්නයි. නමුත් අද වෙනකොට ඒ ක්‍රියාත්මක වීමක් සිදු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් හැමතැනම ආණ්ඩුවේ අවසාන කාලය නිසා හැම කෙනෙක්ම වාගේම බලන්නේ තමන්ගේ මඩිය තර කරගෙන ඒකෙන් මොන හරි ක්‍රියාවක් හොයාගෙන ඉක්මන් කරලා පෝසත් වෙන්නයි. ඒ නිසා ගරු සභාපතිතුමනි ඔබතුමාගෙන් විශේෂයෙන් ඉල්ලීමක්
මාගේ කාලය
මේ පිළිබඳව තාලේ ලබා දුන්නට ස්තුතිවන්ත වෙමි. මේ කරුණු ඒ අපි කතා කරන දේවල් ඒ අදාළ ආයතනවලට ගරු කතානායකතුමාලව අරින්න මේවා ඇත්තද නැද්ද කියලා හොයලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින්. මගේ මේ
වචන ස්තුති. ඊළඟට ගරු පූජ්‍ය අතුරටේ රතන ස්වාමීන් වහන්සේ. මිනිත්තු 8ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි මට ඉතා කිටි කාලයක් තියෙන හින්දා මම කරුණු කෙටියෙන් දැනුම් දෙන්න කැමතියි. අද මේ විවාදයට අපි ඉදිරිපත් වෙන්නේ විශේෂයෙන්ම විදේශීය ගිවිසුම් සම්බන්ධයෙන් ඇති වෙන විවාදයක් හැටියට. මෙහිදී මා විශේෂයෙන්ම විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙක් නැති මොහොතක් මම කතා කීපයක්ම මේ සභාවේ අහුන්කම් දුන්නා. ඒ කතාවලින් පැහැදිලි කරගත්ත ආකාරයට මේ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නැත්නම් මේ ආණ්ඩුව මගින් කිසිම ඇමරිකානු ගිවිසුමකට එහෙම කිසිම සූදානමක් නැහැ කියලා තමයි පෙන්වන්නේ. නමුත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම විශාල ව්‍යාපෘති වාර්තා රාශියක් හදලා තියෙනවා. මේ එක එක මට්ටම් වලින් මේ ගිවිසුම් සකස් කරලා තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් නැහැ. මම එක අවස්ථාවක බලාගෙන හිටියා අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට පැමිණලා ප්‍රශ්නාවලියකට උත්තර දුන්නා. ඔහු එකක් කිව්වා, ඒ තමයි ඇමරිකාව කියපු විදිහට අපි ගිවිසුම් අස්තන් කරන්නේ සංශෝධනය කරනවා කියලා. ඒකෙන් පැහැදිලි වුණා ඇමරිකාව ඉදිරිපත් කරපු කොන්දේසි කොච්චර බරපතලද කියලා. රට පුරා පැතිරියන කතා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවෙන් ඉදිරිපත් කළේ බොරු කතා කියලා. මෙයා බොරු කතා නෙවෙයි. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් පිටු විශාල ප්‍රමාණයක ව්‍යාපෘති වාර්තාවක් හදලා තිනු. ඒකේ දාලා තිනු ස්පෙෂල් ප්‍රොජෙක්ට්. මොකද්ද මේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් කියලා කියන්නේ? අක්කර 35000ක නාවික කඳවුරක්. ඒක මේ ආණ්ඩුව හදපු වාර්තාවේ තියෙන්නේ. ඒක නැහැ කියලා කියන්න බෑ. ඒතර අක්කර 35000ක කඳවුරක් කවුරු වෙනුවෙන්ද හදන්නේ? ඒක එක්සත් ජනපදයට ලැබුම් ගැනීම සඳහා එක්සත් ජනපදය යටතේ හදන නාවික කඳවුරක් බව ඉතාම පැහැදිලියි. ඊළඟට අධිවේගී මාර්ගයක් කොළඹ සිට තිරිකුණාමලේ දක්වා. ඊළඟ විශාල සංවර්ධන කලාපයක් ඉඩම් අත්පත් කර ගැනීම. යෝධ දැවැන්ත ආයෝජනය. මහා දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භයේදී දෙන මිලියන 500ට අඩු ඩොලර් මිලියන 500ට අඩු මුදල නොවේ. ඒ සංවර්ධන යටිතල පහසුකම් සඳහා දෙන මුදලක් පමණයි. නමුත් මේ ඉදිරිපත් කිරීමට යෝජිත දැවැන්ත විශාල ආයෝජන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඉලක්ක කළ තියෙන්නේ එක්සත් ජනපදයේ යුද දේශපාලන උපාය මාර්ගයට අනුවයි. විශේෂයෙන්ම මම මේ සම්බන්ධයෙන් කරුණු කීපයක් ලංකා ඉතිහාසයේ මුණ දීපු කරුණු කීපයක් මා මුලින්ම කියන්න කැමතියි. අපි දන්නවා ලංකාවේ ඉරණවිල වොයිස් ඔෆ් ඇමරිකා කියන ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය ඉදි කළා. අද අපට කාටවත් යන්න බැරි තහනම් කලාපයක් තමයි මේ සම්ප්‍රේෂණාගාරයේ තියෙන්නේ. එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා බලය ඉන්න කාලේ තමයි මේ සම්ප්‍රේෂණාගාරය ඉදි කළේ. එතකොට එවකට ඉන්දියාවේ බලය හිටි ඉන්දිරා ගාන්ධි මැතිනි. මේ සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය එල්ල වුණා. ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ. තනිකරම එක්සත් ජනපදයත් එක්ක බටහිර බලවේගත් එක්ක ආණ්ඩුව ගනුදෙනු කරා. ඒ වගේම ඒ වෙනකොට අපි දන්නවා ලෝකේ සෝවියට් කඳවුර තිබුණා. අපි දන්නවා ඒ වෙනකොට ඉන්දියාවේ හිටියේ සෝවියට් කඳවුරත් එක්ක ලංකාව සම්පූර්ණයෙන්ම එක්සත් ජනපදයේ අභිලාෂයන් එක්ක වැඩ කරා. ප්‍රතිඵලය මොකද්ද? ඉන්දියාව තුල සන්නද්ධ කණ්ඩායම් පහකට සන්නද්ධ වීම සඳහා සියලු යටිතල පහසුකම් ලබා දුන්නා ඉන්දියාව ඇතුලේ. මේක බොරුයි කියලා කියන්න පුළුවන්ද? මේක අසත්‍යයි කියලා කියන්න පුළුවන්ද? මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ හිටපු තානාපතිවරයා පොතක් ලියලා තියෙනවා. කොළඹ භූමිකාව කියලා එක සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ලංකාවේ භූදේශපාලනික ගැටුම් පිළිබඳව වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ඩික්සිත් ලියපු පොතේ මේ පිළිබඳව විශාල වශයෙන් වාර්තා කරලා තියෙනවා. මේ සියල්ල අරන් බැලුවට පස්සේ ලංකාව 30 අවුරුදු යුද්ධයක් කරා ගමන් කිරීමට පාදක වෙච්ච ප්‍රධාන කාරණේ තමයි එවකට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අනුගමනය කරපු දීන විදේශ බටහිර ගැති ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් හැටියට තමයි 30 අවුරුදු යුද්ධයකට අපි ඇදී ගියේ. පස්සේ මේ යුද්ධය මුලින් ඉන්දියාව සෝවියට් කඳවුර කඩාවැටුණාට පස්සේ ඉන්දියානු දේශපාලනයේ බටහිරකරණය වෙලා ඇමරිකාවට බරව ගමන් කරන පටන් ගන්නවා. ඒ හා සමානවම කොටි සංවිධානය ප්ලොට්ටෙලෝ EPRLF ආදී යම් වාම හැඩයක් එක්ක බිහිකරපු ඉන්දියානු ගැතිභාවයක් එක්ක බිහිකරපු සංවිධාන තනිකර බටහිර නෝර්වේ රාජ්‍ය ඇතුළු රාජ්‍යයන් ගණනාවක මැදිහත් වීමෙන් මේක පෝෂණය වෙලා වර්ධනය වෙන පටන් ගන්නවා. ඊට පස්සේ ඇත්ත වශයෙන්ම බටහිර විසින් නැටවෙන රාජ්‍යයක් බවට පත් වෙනවා. 2008 යුද්ධය කරපු අවස්ථාව තීරණාත්මක අවස්ථාවක්. ඇත්ත වශයෙන්ම එක්සත් ජනපදයක් බටහිර රටවලුත් බලාපොරොත්තු වුණේ ප්‍රභාකරන් සම්පූර්ණයෙන්ම සමුල ඝාතනය වීමක්. ඔවුන්ගේ උපාය මාර්ගයක් බොහොම පැහැදිලිව තිබුණා ප්‍රභාකරන් ආරක්ෂා කරගන්න. නමුත් රටේ වාසනාවට ඒ ටික කරන්න බැරුණා. 2008 අයවැයේදී අයවැය පරාජය කළා. සම්පූර්ණ ආණ්ඩුව අවුලකට යවලා ඒ ත්‍රස්තවාදී මෙහෙයුම අන්තිම කොටස සමාප්ත කරන්න බැරුණා. එදා එක්සත් ජාතික පක්ෂයේ රයිල් වික්‍රමසිංහ මැතිතුමා මෙතෙන්ට ඇවිල්ලා කිව්වේ මොකද්ද? ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ. මේක රටට විනාශයක්. පක්ෂය ඇතුළේ අභ්‍යන්තර සාකච්ඡායිද මොකද්ද කිව්වේ? කවදාවත් මේ ත්‍රස්තවාදය පරාජය කරන්න බෑයි කියලා තමයි කිව්වේ. කියලා තමයි ආයවට විරුද්ධව ඡන්දෙ දුන්නේ. මොකද්ද උනේ? සම්පූර්ණ එතුමා හිතපු දේවල් නෙමේ සිද්ධ උනේ, වෙනත්ම දෙයක්. දැන් මේ නාඩගම පහුගිය ආණ්ඩුව කාලේ අනවශ්‍ය පමණ අපි චීනයට ගැති තත්ත්වයට ගියා. මේ ආණ්ඩුව බලයට පත් වුණාම බටහිර සිහින බොඳ වෙලා ගියා. එක්සත් ජනපදයට දෙන්න සල්ලි නැහැ. මොනවාද ෆෝක්ස්වැගන් කොම්පැනි කිව්වා, ආයෝජක වෙනවා කිව්වා, ඉතාලියානු මහා මල්ටිනේෂනල් කොම්පැනි ඇවිල්ලා හොරන ටයර් කම්හල් දානවා කිව්වා. මේවා අතේ ඇඳපු පට්ටපල් බොරු වුණා. අන්තිමට සල්ලි දෙන්න ඉන්නේ චීන විතරයි. අන්තිමට සල්ලි ගන්න මොකද්ද කරේ? අපේ වරාය චීනයට විකුණන මේ ආණ්ඩුව. ඊට පස්සේ තමයි එක්සත් ජනපදයේ වන් බෙල්ට් වන් රෝඩ් චීන ආර්ථික මෙහෙයුම එක පැත්තකින් දියත් වෙනකොට ඒකේ අනිත් පැත්තෙන් එක්සත් ජනපදයේ
ගරු ස්වාමින්වහන්සේ මිනිත්තු දෙකක කාලයක් ඔබ වහන්සේට තිබුණා.
මම සභාපතිතුමනි අවසන් කරන්න බලාපොරොත්තු. ඒ නිසා මේ ගිවිසුම රටට ඉතා බරපතල ගිවිසුම්. ඇත්ත වශයෙන්ම චන්ද්‍රිකා මැතිනිගේ කාලේ අසංකරා ගිවිසුමක්. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි කාලේ ගිවිසුමක් අසංකරා. 2017 අපේ මෛත්‍රී ජනාධිපතිවරයා කෙනෙක් දන්නේ නැහැ කියලා. එයා කිසිම දෙයක් දන්නේ නැහැ. බබෙක්. එයාගේ කාලේ තමයි මේ දෙන්නම එක්ක අහු වෙලා. ඒවට මේ දෙන්න එක්ක අහු වෙනවා. රටේ ජාතික වැඩපිළිවෙලකට රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ දෙන්න එක්ක අහු වෙන්නේ නැහැ. රටේ දෝහි වැඩපිළිවෙලට මේගොල්ලෝ එක්ක අහු වෙනවා. මේ කැබිනට් එකේ සම්මත කරපු මේ කාලය තුල සම්මත කරපු ජාති ද්‍රෝහි භයානකම පනත තමයි මුදල් විසුද්ධි කරන කළමනා කරන පනත. 2017 අසංකරේ ඒකට ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයයි. අනිත් සියලු දෙනාම වග කියන්න ඕන. මේකෙන් මොකද්ද කරන්නේ? කළු සල්ලි සුදු කරන්න පුළුවන්. පාදඩයන්ගේ, මාපියාකාරයන්ගේ, මූලධර්මවාදීන්ගේ සල්ලි ලංකාවට එනවා අපට හොයන්න බෑ. මේ වගේ බරපතල පනත් සම්මත කළා. ඒවා සියල්ලම මේ එකට ගැට ගිහිලා තියෙනවා. දැන් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ ගිවිසුම අපට පරාජය කරන්න බැරි නම් මොකද අපිට ඇමරිකාවත් එක්ක දහගන්න බෑ. අපි අනුගමනය කළ යුත්තේ නොබෙදි පිළිවෙතක්. අපි ආර්ථික වශයෙන් චීනයට ගැති වෙන්න අවශ්‍ය නැහැ. අපි වන් බෙල්ට් වන් රෝඩ් මාවතේ අපි වහල්ලු වෙන්න අවශ්‍ය නැහැ. අපි චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබාගෙන අපේ රට තිරසාර සංවර්ධන උපාය මාර්ගයේ ගමන් කරන්න ඕන. අද අලි ගැවසෙන යෝධ වනාන්තර ටික අපි විනාශ කළා. කොන්ක්‍රීට් වනාන්තරයක් කළා. ආර්ථික යුද උපායමාර ලෝක බලවතුන්ගේ ආර්ථික යුද උපායමාර්ගය තුළ ලංකාව හිර කිරීම අපි වළක්වන්න ඕන. ඒ නිසා මේ වැළැක්වීම සඳහා විශේෂයෙන්ම ඉන්දියාවෙන් අපි ඉල්ල හිටිනවා. ඉන්දියාවට මේක ඉතාම භයානකයි. ඒ නිසා තමයි අත්ත වශයෙන්ම මේ සෝපා ගිවිසුම් පස්සට ගිය වෙන කවුරුවත් නිසා නෙවෙයි, ඉන්දියාව මේ පිළිබඳ ආණ්ඩුවට අවවාදයක් කළා. මගේ දැනීම එකයි. මං හිතනවා ඒ අවවාදය මේ වෙලාවේ අපට වාසි කියලා. මේ ආණ්ඩුව පැහැදිලිවම අපේ හයියෙන් අපේ කටහඬවල් පාවිච්චි කළා. මේගොල්ල බලයට පත් උනේ. අපි නැත්තම් මේගොල්ල කරන්න හැමතිකම් හම්බෙන්නේ නැහැ. වේලි වේලි හිටියේ අපේ ශක්තිය පාවිච්චි කළා. අද මේගොල්ල ජාති ද්‍රෝහි වැඩක් කරන්නේ. මේකෙන් භාගයක් විතර හරිනම් අගමැති රනිල් වික්‍රමසිංහ හරිනම් හිරෙ යන්න ඕන මිනිහෙක් මේ ජාතියට කරපු අපරාධවලට. ඒ නිසා මේ අද මේ ගිවිසුම අස්සම් කරොත් මේ අර ජෝන් ඩොයිලිලගේ පරම්පරාවේ කරන අන්තිම ද්‍රෝහි ක්‍රියාව. ඒ නිසා මේ ද්‍රෝහි
ගරු ස්වාමීන් වහන්ස කාලය අවසන්.
ගරු සභාපතිතුමනි මම අවසන් කරනවා. මුළුමහත් මම කියන්නේ UNP ශ්‍රී ලංකා ભેදයක් නැතුව ජාතික හැඟීමක් තියෙන රටට ආදරේ සිටින දෙපැත්තෙම ඉන්නවා. හැබැයි ඒගොල්ල අනගලු බිහිර වගේ ඉන්නේ. ඒ නිසා ඒ සියල්ලට මම කියනවා මේ ජාතික අනතුරේදී මේ සියල්ලම අපි වළක්වමු. අජිත් පෙරේරා මන්ත්‍රීතුමාගේ මම පුජ්‍යලයක ඇහුවම කිව්වා ආන්දරුනේ එහෙම එකක් අපි අස්සම් කරන්න දෙන්නේ නැහැ කියලා. ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. පසුපෙළ මන්ත්‍රීවරු එක්සත්
ජාතික පක්ෂයේ
මේදී වගකීමෙන් ක්‍රියා කරයි කියලා මම බලාපොරොත්තු
වෙනවා. ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමනි,
ගරු සභාපතිතුමනි, රටට අහිත කරවන රට පාවා දෙන කිසිම ගිවිසුමකට අපේ රජය වැඩ කරන්නෙත් නැහැ, කරන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම අනාගතේ මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ප්‍රගතිශීලී රටට ආදරය කරන නායකයෙක් මේ අපේ රටේ නායකයා වෙනවා, අපේ පක්ෂ කෙනෙක්. අපි එතෙන්දිත් වග බලා ගන්නවා ඔබ වහන්සේගේ විස්තාවරය ආරක්ෂා කර.
බොහොම ස්තුතියි. අද දිනට නියමිත කටයුතු මෙතකින් අවසන් කරනවා. පාර්ලිමේන්තුව 2019 අගෝස්තු මාසේ 20 වෙනි දින පස්වරු 1ට යළි රැස්වේ.